නෑ නේද?
එහෙනම් අපේ සයින් හන්ස දෙරන් සර්.
දෙරන් තමයි සයින් හන්ස. සයින් හන්ස අද සංකේ සූත්‍රයේ අතිකරපු කාරණාව පොඩ්ඩක් අපහු කතා කරන්න. ඉතන සයින් හන්ස එතනද ඉඳමේව සත්‍යම් මොඩමන්නම් කියන තැන සයින් හන්ස එතන හැංගීමක්ද සයින් හන්ස? ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න. දෙරන්.
දෙරන් සර් නැයි? එතන ඉදමේව සත්‍යම් මෝගමඤ්ඤං කියලා කියන තැන මෙයම සත්‍යයි අනෙක්ව බොරු කියන තැනට එනවනේ. දැන් මම තා චුට්ටක් එහාටම ගිහින් කියන්නම් මෙන්න මේ වගේ දෙයක්. මෙහෙම දෙයක් කිව්වොත් ඔන්න බුද්ධ වචනේ ඇහෙනවා. බුද්ධ වචනේ ඇහෙනකොට හොඳට අහගන්න අහගනින් පොඩ්ඩක්. බුද්ධ වචනේ ඇහෙනකොට අදහසක් එනවා, ඒක මට ගලපන්න එපා කියන. බුද්ධ වචනේ ඇහෙද්දි ඔන්න මට ගලපන්න එපා කියලා ඇහෙනවා. ඒතකොට මට ගැලපුණොත් ඒක මට ගැලපුණ දෙයක් මිසක ඊතර වීමක් නෙවෙයි කියලා අපි හොඳට අහලා තියෙනවා. ඊළඟට තව අදහසක් තියෙනවා, මේක ඒ බුද්ධ වචනය ගස් ගල් වලට කතා කරත් නෙවෙයිනේ, පැත්තක තියෙන දෙයකට කතා කරන්නේ. ප්‍රතිපදාවක්. ඒක ප්‍රතිපදාවක්. ඒක ප්‍රතිපදාවක් වෙන නිසාවෙන්ම යමක් නොකර ඉන්නත් බෑ. ඉතින් නොකර හිටියොත් ආයි සසරරනේ. ඔන්න දැන් පැටිකඩ කීපයක් කිව්වා. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ ප්‍රතිපදාවක්. ඉතින් ඒක අනුගමනය කරන්නත් ඕන. ඒක මාර්ග කතාවක් කියන කියන්නේ, පුදුම කතාවක් කියලා කියන්නේ ඒ ප්‍රතිපදාව තමයි පිටර ගැලපෙන්න බෑ. එහෙමයි කියලා ඔන්න කෙනෙකුට වෙන්න පුළුවන්. මේක එහෙනම් මේ නිකන් ඉන්න බෑ නේ. ඒක ප්‍රතිපදාවක්. මේක කරන්න බෑ. නැත්නම් බුදුරජාණන් වහන්සේ අනුදැන වදාරන්නේ නෑනේ. එතකොට කරන්න තියෙන එකම කාරණේ තමයි අනුගත වීම කියන තැන. හරි. ඔන්න දැන් මම මොකද කරන්නේ? මේ හරිනේ ප්‍රතිපදාව. මේක ප්‍රතිපදාවක්. ඒක තමන්ට ගලපන්නත් බෑ, නිකන් ඉන්නත් බෑ. කරන්න තියෙන එකම කාරණේ තමයි අනුගත වීම. අනුගත වීම කියලා ඔන්න උත්තරයක් ගන්න. මොකද ආපු උත්තරේ? ඒ උත්තරේ වැරදි කියලා කියනව නෙවෙයි, ඒ උත්තරේ හරි නිවැරදි. අර ඒක යොමු වෙන එකේ ගැටලුවයි මම කියන්න උත්සාහ කරන්නේ. අනුගත. දැන් අනුගත වෙනවා කියලා ඉන්නවා. දැන් මොකද්ද? අන්නේ අනුගත වෙනවා කියන කාරණේ ඉද මේව සත්‍යම උගමන්නේ. මෙයමයි ඇත්ත නික්කපුරු කියලා. නමුත් අනුගත වෙනවා කියලා වෙන. හැබැයි අනුගත විය යුතු ආකාරයේ වෙලාන්නේ. අන්නේ එහෙමත් ඉද මේව සත්‍යම්. දැන් අරව දැන් අර අනිත් කාරණාවන් කිව්වේ අන්නේ ලබ්ධින් එක්කනේ. හැබැයි මේ කාරණියත් එක්කත් මේවම සත්‍යයි. මේ අනෙක් බොරු කියන තැනට යන. දැන් මොන දැන් අපි දැන් කාලයක් තිස්සේ ධර්මය අහනකොට එන අදහසක් පේනවා. මොකද එන අදහස ඇහැට රූපයක් පේනවා. දැන් අපි පහුගිය කාලෙම කතා කරානේ ඇහැට රූපයක් පේනවා කියන එක නෙවෙයි, ඇත්තටම වෙන්නේ මට රූපයක් පේනවා කියන එකයි. ඔන්න ඉතින් මට රූපයක් පේනවා කියලා අපි අදහසකට එනවා. මට රූපයක් ඇත්තරම කියන මට තමයි රූපයක්. දැන් මොකද්ද වෙන්නේ? ඉද මේව සත්‍යම් මෝගමඤ්ඤං අනිත්‍යබෝ. ඊට පස්සේ ගන්නවා එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා මොකද්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මට රූපයක් වෙනවා නෙවෙයි, ඇහැට රූපයක් වෙනවා කියලා. දැන් මොකද්ද මං ගත්ත අදහස? ඇත්ත අත්දැකීම හැබෑවටම වෙන්නේ මට රූපයක් පේනවා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා මොකද්ද? නෑ, ඇහැට රූපයක් පේන්නේ. ඒක එහෙම තමයි කියලා. දැන් මොකද්ද වෙන්නේ? දැන් බුදුරජාණන් වහන්සේ එහෙම දේශනා කරේ ඇහැට රූපයක් පේනවා කියලා ඒක සිද්ධාන්තයක්, ප්‍රහේලිකාවක් විසඳීමක් කරන්නද? නැත්තම් මේ එහෙම නැත්තම් බුදුරජාණන් වහන්සේ අපිට කියලා දුන්නේ මගේ හැබෑ අත්දැකීම මොකද්ද? මට රූපයක් පේනවා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඇහැට රූපයක්. එහෙනම් ඇහැට රූපයක් පේනවනම් මේ ඉබේද වෙන්නේ. වේවෙනවා එහෙම වෙන්නෙත් නැහැ. මොකද්ද එහෙනම්? එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරේ බොරුවක්ද? බොරුකොත් නේ. අන්න හිතන්න යොමු කිරීම, චින්තනයේ ඉස්මතු කරන්නේ. ඒකනේ සුසුසා පරිපුච්ඡා කියලා පැහැදිලි කරේ. හිතන්න යොමු කරානේ කෙනෙක් නේ. අන්න ඒ අදාළ කෘත්‍ය සිද්ධ වෙන්න ඕන. කෙනෙක් මෙදහතරා කරනවනේ, ඒ අදාළ කෘත්‍ය සිද්ධ වෙන්න ඕන. නැත්තම් මම උත්තරයක් දාගන්නවා. මොකද දාගන්න උත්තරේ? මං දාගන්න ආරෙ මගේ අත්දැකීම මට හැට රූපයක් වෙන්න. ඔන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන එක වැරදි. එතන තියෙන ඒක හරි. අනිත්‍ය ඔක්කොම බොරු. ඉද මේව සත්‍යං මෝගමඤ්ඤං. අන්න ධර්මයේ පැත්තෙන් ඇවිල්ලා මෙහාට ඇවිල්ලත් ඒ පැත්තනොත් අපි මේම සත්‍ය අනික බොරු කියලා සියුම්ව මේ ඒ මට්ටමට යන්න පුළුවන්. තව දුරටත් මම තව උදාහරණයක් කියන්නම්කෝ. ඔන්න ධර්මයේ අහගෙන යනවා. අනු බුද්ධ වචනේ අහන. හිතන්නකෝ. බුද්ධ වචනේ අහනකොට මගේ පැත්තට ගලපන්නේ නැතුව ධර්මයේ විමසනකොට මොකද්ද? මට මොනවත් හම්බ වෙන්නේ නැහැ කියලා අහලා තියෙනවා. දැන් මොකද්ද? මට මොනවත් හම්බ වෙන්නේ නැති එක හම්බ වෙලා. ඒ කියන්නේ මොකද්ද? හරියට චින්තනය මෙහෙලා නැහැ. ඔන්න මොකද්ද? ඔන්න දැන් අපි උත්තරයක් ගන්නවා. ධර්මයම අහගෙන යද්දි මට මුකුත් ගැලපෙන්නේ නැහැ. ওই කාරණේ මමත් දැන් ටිකට කලින් සිහිපත් කරානේ. ඒකව යුතු කාරණය ඒක. එහෙමම තමයි. මං කියන්නේ ඒක පාදක කරගෙන උනත් එයම සත්‍යයි කියලා අර හිතන්න තියෙන. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දීපු ප්‍රධාන කාරණේ අපිට අමතක වෙනවනේ. හිතන්න යමක් දුන්නා. හිතන් චින්තනය. ඒ චින්තනයත් එක වෙන මොකද වෙන ප්‍රඥාව. ඒ ප්‍රඥාව ඉපදීමත් එක්ක ප්‍රඥාව උපදිනවා කියලා කියන්නේ අර අද්දකීම් කියන කාරණාවන් පිළිබඳව මම දකිනවා වෙනකොට ප්‍රඥාවෙන් දකිනවා. එතකොට හේතුඵලයක් තමයි එතන කතා කරන්න වෙන්නේ. හේතු නේද? එතනදී කතා කරන්න වෙන්නේ යෙදීමක් පිළිබඳව කතා කරන්න වෙන්නේ. ඒ යෙදීම කෘතඥ පැත්තෙන් නෙමෙයි කතා කරන්න වෙන්නේ. ඇත්තරම සීක කෝණයත් එක. ඒක තමා කියලා ගැනීම සුදුසු නෑ කියන කාරණයක් එකයි ඒ කතාවේ. අන්න ඒ තමා කියලා ගැනීමේ වැරද්ද නැත්තම් සුදුසු නෑ කියන කාරණයට යෙදෙන්න නම් අපි මූලික බුද්ධ වචනයත් එක්ක චින්තනය මෙහෙ වෙන්නම ඕන. හැබැයි අර වචනෙට විතරක් කොටු වුණොත් අන්න එතෙන්දෙත් මොකද වෙන්න පුළුවන්? අන්න එතෙන්දෙත් වෙන්න පුළුවන් කාරණේ තමයි ඉද මේම සත්‍යම් මොකක්ද? මේම සත්‍යයි අනෙක්ව බොරු කියන තැනට ගිහිල්ලා අන්න හිතන්න තියෙන පැතිකඩ අපි වචන දාලා වහලා දාන. අන්න සිතීමේ අවකාශය අපි දැනුම උපයෝගී කරගෙන දැනුමෙන් අර අවකාශය හිර කරලා දානවා වහලා දාන. අන්න එතකොට මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයෙන් එතර වෙීමේ කෘත්‍ය සිද්ධ වෙන්නේ නැති වෙලා යනවා. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
එතන අවසරයි ස්වාමීන් වහන්සේ. එතන දැන් ඔය අපිට මං හිතන්නේ තේරුම් ගන්න අපහසුම තැනක් තමයි දැන් ඉතින්දී අර දහම් කරුණක් අනුවම අපි සිතනවා වෙන්න පුළුවන්. ඒක අර දැන් ඉස්සෙල්ලා මතක් කරලා තියෙන හිතනවා කියන එක දකිනවා කියලා කිව්වට දැන් නැහැනවා කියන එක දකිනවා නැත්තම් දැනෙනවා කියන එක දකිනවා කිව්වට අපි ඇත්තටම දකිනවද නැත්තම් ඇහෙනවා කියලා හිතනවද? දැන් ඇහෙනවා කියලා හිතන්න පුළුවන්. දකිනවා කියලා හිතන්න පුළුවන්. නැත්තම් සිතනවා කියලා හිතන්න පුළුවන්. ඒ කියන්නේ අර එහෙම පුරුදු කරන භාවනා ක්‍රමයකුත් තියෙනවානේ. සද්දයක් ඇහෙනකොට ඇහෙනවා කියලා. නැත්තම් දැනීමක් තියෙනවා. දැනෙනවා කියලා එහෙම මෙනෙහි කරනවා. මෙනෙහි කිරීම එතන ඇත්තටම සිතීමක්නේ. ඒක අර මන ආයතනෙන් කරන වැඩක් වෙලානේ ආපහු. දහම එහෙනකොට දැන් එතකොට අපි දන්නවා, ඒ කියන්නේ කරන්න වැඩකුත් තියෙනවා, කරන්න දෙයක්ත් තියෙනවා, කරන කෙනෙකුත් ඉන්නවා. හැබැයි මේ මෙතන කියන මේ දහමට යොමු වෙනකොට අනුගත වෙනවා කියන එක ඊට වඩා වෙනස් ස්වභාවයක් නේද ස්වාමීන් වහන්ස?
ඇත්තටම කියන්නේ එතෙන්දී ඇත්තටම එතෙන්දී ආපහු සිද්ධ වෙන කාරණේ තමයි අර මම පොඩි කාරණේ ඇත්තටම බුදුරජාණන් වහන්සේ එතෙන්දී අපිට ඇහෙනවා කියන කාරණේ, බුදුරජාණන් වහන්සේ ඔය දැන් ඇහෙනවා කියන කාරණේත් එක්ක නැත්තම් එතෙන්දී දේශනා කරන්නේ සෝතංච පජානාති සද්දේච පජානාති යංච කදුපයන් උපටිච්ච උපජති සංයෝජන පංච පජානාති. අන්න ඒ වගේ තැනකින් තමයි ඊතර බුදුරජාණන් වහන්සේ ඊතර වීමක් ගැන සඳහන් කරන්නේ. අදහස එන්න ඇති මම සිහිපත් කරේ අර ධම්මාන සතර සතිපට්ඨාන ධම්මානුපස්සනාවේ ආයතන පබ්බේදී සිහිපත් කරනවනේ. සද්දංච පජානාති මේ සෝතංච පජානාති සද්දේච පජානාති තංච තදුපයන් පටිච්ච උප්පජ්ජති සංයෝජන තංච පජානා. අන්න එතනදී අර කනට ශබ්දයක් ඇහිම කියන කාරණය කියන්නේ එතනදී කතා කරන්නේ දැන් මට කනට ශබ්දයක් ඇහෙනවා කියන තැන නෙවෙයි, එතෙන්දී පජානාති කියන තැනත් එක තමයි ඇත්තම එතෙන්දී බුදුරජාණන් වහන්සේ සිහිපත් කරන්නේ. ඉතින් පජානාති කියලා කියන්නේ සාමාන්‍ය ලෝකේ පාවිච්චි වෙන වචනයක් තමයි. හැබැයි නමුත් බුදුරජාණන් වහන්සේ පජානාති කියන වචනය පැහැදිලි කරන්නේ ඊතර වීම සිදුවන ප්‍රතිපදාවක් එක තමයි මේ පජානාති කියන වචනේ කතා කරන්නේ. එනම් අපි හිතමු කනට ශබ්දයක් ඇහෙනවා කියන එක, ඒක මගේ අත්දැකීම. නමුත් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ සෝතංච පජානාති සද්දංච සද්දේච පජානාති. කියන්නේ කන පජානාති කියනවා, සද්ද ශබ්දයක් පජානාති. මේක මේ පෙර කනට ශබ්දයේ හෝ ශබ්දයට පස්සේ කන කියන තැනින් නෙවෙයි පජානාති. දැන් මොකද්ද පජානාති කියන කියන්නේ? බුදුරජාණන් වහන්සේ පජානාති කියලා කියන්නේ ඉදන් දුක්ඛන්ති පජානාති. ඔන්න දුකත් එක්කයි පජානාති, සකස් වීමත් එක්කයි පජානාති කතා කරන්නේ. අයන් දුක්ඛ සමුදයෝති පජානාති, මේ දුක්ඛ සමුදය කියලා පජානාති කියලා කියන්නේ. අයන් දුක්ඛ නිරෝධෝති පජානාති, මේක දුක්ඛ නිරෝධය කියලා පජානාති කියලා කියනවා. අයන් දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාති පජානාති. පජානාති පජානාති කෝවෝතත්ම පඤ්ඤාවෝති. අන්නේ ප්‍රඥාවන්තකමත් එක තමයි ඔය ඇස මේ කන ශබ්ද ගැන ඇත්තටම කතා කරන්නේ. නැත්නම් අපි අර ගුරුතුමා සිහිපත් කරා වගේ නැත්නම් ආපහු සිතීම කියන තැනට ගිහිල්ලා ලෝකේම රැඳෙන්න පුළුවන්. ඒක පජානාති නෙවෙයි, ඇත්තට මේක සංජානාති හරි විජානාති. නැත්නම් ඒක නිකන් හිතුවම හිතන කාරණයක්ම විතරක්ම වෙලා ඒක යම් කිසි ඒකාග්‍රතාවයක් නොයනවාම නොවේ. හිතේ අර තරහින ගති, නොයැරෙන ගති, සහ වෙනදා නැති හිතේ එකඟ බවක්, සැහැන් බවක් වගේ එහෙම කාරණයක් විමසීමත් එක එහෙම එහෙම තුනී වෙලා තුනීම වෙලා ගිහිල්ලා සමහර විටක ඇත්තරම කනට ශබ්දයක් එනවා කියන ඒ ප්‍රකෘති සත්‍යයෙන් අපි සූක්ෂමව අපිම උපක්‍රමිකව ප්‍රකෘති සත්‍යනොත් ඈතට යෑම ඇතැම් විට ධර්මයේ නාමයෙන් වෙන්නත් පුළුවන්කම ඉඩකඩ හොඳටම වැඩි. එහෙම වෙන්න පුළුවන් ඇත්තටම. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ අර සෝතංචි පජානාති සද්ද, ඒ කියන්නේ රසෝ පජානාතිත් එකයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. තව මයික් එක ඔන් කරලා කතා කරන්න පුළුවන්.
අපේ ගුරුතුම මෙන්ෂන් මේ චැට් එකට ප්‍රශ්නයක් ඇවිත් තියෙනවා.
එහෙමයි. ඕපනයික කියන බුදු ගුණය. එහෙමයි. ස්වාමීන් වහන්සේ පැහැදිලි කළා නම් වටිනවා. තෙරුවන් සරණයි.
හොඳයි. එතන ඕපනයික කියලා කියන්නේ ධර්මයේ ගුණයක්. ධර්මයේ ගුණය. ඕපනයික කියලා කියන්නේ ධර්මයේ ගුණයක්. අද ගොඩක් දුරට ඒ ධර්මී ගුණය ධර්මී කියන ගුණය කෙනෙක් විග්‍රහ කරනවා කොහොමද මේ ධර්ම තමා තුරට මේ අමුණුවා බලන්න ඕන කියලා එම ගොඩක් සමහරට විස්තර කිරීම පරි මේ කියන්නේ ඔය පොත්පත් වලත් දකින්න මට ලැබිලා තියෙනවා. එහෙනම් තමා තුරට පමුණවාගෙන බලනවා. ඉතින් ධර්මයේ තමා තුරට පමුණවාගෙන බලනවා කියලා කියන්නේ ධර්මයේ පෘථග්ජන වීම. ඒ කියන්නේ ධර්මයේ තමන්ට ගැලපෙනවා කියන එකනේ. නෑ. බුදුරජාණන් වහන්සේ ඕපනයිකයි කියලා කියන්නේ ඇත්තටම අපිට ওই ධර්මයේ ගුණ මුලින්ම හමු වෙන්නේ අපේ ගුරුතුමා අර මේ ගම්බීරෝ දුද්දසෝ දුරනුබෝධෝ අතක්කවචරෝ සන්තෝපනීතෝ නිපුනෝ පඬිත වේදනියෝ කියන අර දුද්දස දුරනුබෝධ පැත්තෙන් තමයි මුලින්ම හම්බ වෙන්නේ. ඒ අදහස අරගන්න අපහු අදහසක් හැටියට ගනිමු. මුලින්ම කෙනෙකුට හම්බ වෙන්නේ අර ධර්මයේ මොකද දුද්දස දුරනුබෝධ සන්තපනීත නිපුන පඬිත වේදනිය පැත්තෙන් තමයි ඒක ලස්සනට පැහැදිලි වෙනවා. චංකී සූත්‍රයේදී කල්යාණ මිත්‍රයා මුලින් පැහැදිලි කරන්නේ අර කල්‍යාණ මිත්‍රයා කියලා දෙන මේ දුද්දස දුරනුබෝධ පැත්තෙන් තමයි කියලා දෙන්නේ. හැබැයි ආ දැක්කට පස්සේ ඔන්න කියනවා ධර්මයත් ඒක. එතකොට දැන් කතා කරන්නේ මොකද්ද? තමා කියලා ගැනීම වැරද්ද දැක්කල්ලා සුදුසු නැති බව දැක්කල්ලා දැක්කට පස්සේ කියනවා තමන් නෙවෙයි මෙන්න මේ ධර්මය. එතකොට කතා කරන්නේ ධර්මය. ධර්මයේ සාක්කාතයි, ධර්මයේ සම්දිට්ඨිකයි, ධර්මයේ අකානිකයි. දැන් මේ වචනේ කියන්නේ ධර්මීය ඕපනායිකයි. දැන් එතකොට ධර්මීය ඕපනායිකයි කියනකොට තමාතුලින් දකින්න පුළුවන් එකක්ද කියලා කියන්නේ නැත්නම් මේක ධර්මීය කියලා දීලා තියෙන මොකද තමා කියලා ගැනීමේ වැරද්ද පිළිබඳවද? තමා කියලා ගැනීමේ වැරද්ද නැත්නම් සුදුසු නෑ කියන කාරණය නේද අපිට ධර්මීය කියලා දෙන්නේ. එහෙනම් එහෙම කියලා දීපු ධර්මයක් තමන්ට පැමුණනවා කියන කතාව ගැලපෙනවද? ගැලපෙන්නේ නැහැ. මේක මගේ මට ගැලපෙන කාරණයක් පිළිබඳව කියලා දෙනවද? එහෙම නැත්නම් ධර්මයේ ගුණ. ධර්මයේ ගුණ. අන්න එතෙන්දි එතෙන්දි ධර්මයේ ගුණයක් කියලා කියන්නේ තමා තුنين ගලපා බලනවා කියන කාරණේ නෙවෙයි, ඒ ධර්මයේ ගුණයක්. මොකද ධර්මික ධර්මයේ ඕපනායිකයි. ඕපනායිකයි කියන එක ධර්මයක් එකයි. පැහැදිලි කරන්නේ ඒක ධර්මය දැකපු කෙනෙක් කියන කතාවක්. සාක්කාතයි, සම්දිට්ඨිකයි, අකාලිකයි, ඒහිපස්සිකයි, ඕපනයිකයි කියලා පැහැදිලි කරන්නේම ධර්මය දැකපු කෙනෙක්. නැත්නම් දකින්න යන කෙනෙකුට මූලික වශයෙන් හම් වෙන්නේ අන දුද්දසෝ දුරනුබෝධනේ, ගම්බීරෝ දුද්දසෝ දුරනුබෝධ. අන්න ඒ පැත්තෙන් ඒක සඳහන්ව චංකී සූත්‍රයේදී පැහැදිලි කරනවා. තෙරුවන් සරණයි.
එහෙමයි අපේ සංසර්තන. මට හිතෙනවා දැන් අපිට දුද්දසෝ දුරනුබෝධෝ ගම්බීරෝ කියන වචන නිකන් හරි يعني ඒ දහම නිකන් තේරුණා කියනකොට නිකන් ඒව මොකට කිව්වද කියලත් එහෙමවත් හිතුවත් අඩු ගානේ මේ දහම මේ දකින්න උදව්වක් වෙයි කියලා. මොකද මේ කියන විදිහට හරි පහසුයි. මේක තේරෙනවා වැටහෙනවා වගේ පැත්තකින් යන්නේ. එතකොට අර තමා ඉස්මතු වෙන බවම පේන්නේ නැති කම මේක කොච්චර සියුම්ද කියන ඒ සියුම් භාවයවත් හිතාගන්න බැරි වෙනවා මං හිතන්නේ මේ අර දහම වැටුණා මේක මන් දන්නවා මේක තේරුණා මේක තමයි කරන්න ඕන මම ගොඩක් කලහට අන්න එතෙන්ට එනවා ආ මේකනේ කියලා තියෙන්නේ මේකනේ කරන්න ඕන ඒක ඒක දැනගෙන කරන්න යනවා එතකොට එතනම මං හිතන්නේ අර අර බුදුරජාණන් වහන්සේ පෙන්නපු මේ කල්යාණ මිත්‍රයා වැඩක් නැහැ. එතකොට මට පුළුවන් නේ මේක කරන්න. මට දැන් තේරුණානේ. මේ දහම තියෙනවානේ. කියලා ඇත්තකට යන්න පුළුවන් නේ. ඒ කියන්නේ එතනම අර දහමට නොගැලපෙන බවවත් පේන්නේ නැහැ ඊළඟට. බුදුරජාණන් වහන්සේ දහමම මුළු දහමම පවතින්නේ කල්යාණ මිත්‍රයා වතයි. කියපොමන කල්යාණ මිත්‍රයද අපිට ඉතින් මේ දහම දැන් මට තේරෙනවනේ මේ මේ කරන්න ඕන දේ දන්නවා මේකයි කියන්නේ වැටුණා තරයර අර ලෝකෙට අයිති පැත්තෙන් යන්නේ ඒ කියන්නේ ඒක දකින්න එක කොච්චර සියුම්ද කියන එක ඒ හින්දා තමයි මම හිතන්නේ අර ගොඩක් තර්ක මතුවෙන්නේ ඉතින් මේ මෙන්න මේ ඕපනයික ගුණ කියන එක ඒවා ඒ දහමේ දැනෙන්න ඉතින් මම හිතන්නේ දහමටම අනුගත වෙන්න වෙනවා ඒ කියන්නේ කල්යාණ මිත්‍රයා
තමයි ඒ දහම පැහැදිලි කරලා දෙන්නේ වෙන ඔව් ඇත්තම කල්යාණ මිත්‍රයා අපේ ගුරු තමයි මුලින්ම මේ පැහැදිලි කරලා දෙන ධර්මීය ගුණ උන දැන් ධර්මීය ගුණ අර අර ගම්බීර දුද්දස්ස දුරන බෝලටක් ආවට සන්තපනිත නිපුණ පඬිත වේදනීය පැත්තෙන් තමයි මුලින් පැහැදිලි කරලා දෙන්නේ. ඒක ඒ පැහැදිලි කරලා දීපු ධර්මයේ Tamanta නොගලපා ඒ සත්‍යං කියන්නේ සත්‍ය ඥානයත් එක තමයි එයා කත්. එතකොට අන්නේ එතකොට කියන්නේ සාක්කාතෝ භගවතා ධම්ම. එතකන් අපිට කියන්න බෑ. බුදුරජාණන් වහන්සේ මනවින් ධර්මයේ දේශනා කරලා තියෙනවා කියලා කියන්න බෑ. ඒ වෙනකල් සත්‍යවෝ කියන්නේ සත්‍ය දකිනතේ. ඉතින් මම පොඩ්ඩක් සිහිපත් කරන්නම් අපේ ගුරුතුමා සිහිපත් කරත් එක්ක ඔය ගම්බීරෝ කියලා කියන්නේ ඇයි? ඉතින් ගම්බීර දැන් වචනයක් එක්ක වචනින් වචනේ පොඩ්ඩක් මෙතන මේක නිතර නිතර කියනකොට සමහර කෙනෙකුට මේ වචනවලත් ගැටලු සමහර තේන පුළුවන් නිසා පොඩ්ඩක් මේ ගම්බීරය කියලා කියන්නේ සත්‍ය සොයන සත්‍ය රකින්න චින්තනයේ ඇති කෙනා ඒ කියන්නේ අර සත්‍ය සොයන සත්‍ය රකින්න චින්තනයේ තියෙන කෙනා කියලා කියන්නේ අර අර කලින් ප්‍රශ්නයක් අහතුනේ සද්දාරුත් ජනසව ආකාර පරිවිතක්ක දිට්ඨිනිඥාන කන්දිතුලින් තමන්ට වැටහුණු කරුණම සත්‍ය වශයෙන් මේ වැස ගැනීම වෙන්න පුළුවන් අන්න එහෙම සද්දාරුත් ජනසව ආකාර පරිවිතක්ක දිට්ඨිනිඥාන කන්දිතුලින් තමන්ට වැටහුණු කරුණම සත්‍ය වශයෙන් වැස නොගන්නා අතර තමගේ කෝණයට හමු නොවන ධර්මයක් ඇහෙනකොට මොකද්ද ඒක ඔහුගේ සත්‍ය ගවිසි චින්තනයට අනුරූපව වැඩපිළිවෙලක් බවට පත් වෙනවා. මම අවසෙහිපත් කරන්නම් ඔන්න ධර්මයක් ඇහෙනවා. ඒ ධර්මය අහනකොට ශ්‍රද්ධාව පැහැදීමින්ම සුචි කැමැත්ත නිසා අනුසව ඇහිච්ච දෙයට අනුව ආකාර පරිවිතක්ක කල්පනා කරලා ගත්ත විදිහට දිට්ඨි නිඥාන දැක්මට අනුව ඉවසීමකට එදිරා ඒ එහෙම ඔන්න ඔය කියන කරුණු පහෙන් සත්‍ය වශයෙන්ම වැසගන්නේ නැතුව තමන්ගේ කෝණයට තමන්ගේ කෝණයට හමුණු වන ධර්මයක් ඇහෙනවා. දැන් ඇහෙන ධර්මය මොකද්ද? ඔන්න දැන් ඔන්න අපිට කල්‍යාණ මිත්‍රයාගෙන් බුදුරජාණන් වහන්සේගෙන් එහෙම නැත්නම් කල්‍යාණ මිත්‍රයාගෙන් ධර්මයක් එනවා. ඒ ධර්මයේ ස්වභාවය මොකද්ද? සද්දාරුච්චයන් සුවාකාර පරිවිතක දිටින ජනකන් තුළින් වැටහිච්ච බවක් අර ඇහෙන ධර්මයට දාන්න බෑ. ගැලපෙන්නේ නැහැ. තමන්ගේ කෝණයට ගැලපෙන්නේ නැහැ. ඒක ඔහුගේ සත්‍ය ගවිෂි චින්තනයට අනුරූපව වැඩපිළිවෙලක් බවට පත් වෙනවා. අන්න එතකොට මොකද්ද වෙන්නේ? තමන්ගේ රාමුවට ගෝචර වෙන්නේ නැති ඇසෙන ධර්මයක්. අන්න ඒ ධර්මයේ ගැඹුරයි ගැඹුරු කියන නිර්වචනය දෙනවා. ඇයි ගැඹුරුයි කියලා කියන්නේ ගැඹුරු කියන වචනේ තේරුම තමයි ගැඹුරුයි කියන එක. මොකද්ද ගැඹුරුයි කියන ගැඹුරු කියන නිර්වචනය දෙන්නේ ඇයි? ගැඹුරුයි කියලා කියන්නේ හේතුව තමයි සද්ධාරුචි අනුසව ආකාර පරිවිතක්ක දිටිනිජානක්කන්ති වලට ගැලපෙන්නේ නැහැ. ඒ වගේම තම තමන්ගේ ගෝණයට ගැලපෙන්නේ නැහැ. ඔන්න සත්‍ය ඔහුට අන්න එහෙම දහමක් ඇහෙනවා. ඊතර වෙන දහමක් ඇහෙනවා. අනේ ඒ ඊතර වෙන, ඒ කියන්නේ තමන්ගේ පැත්තට නතර වෙන නෙවෙයි, ගැලපෙන නතර වෙන නෙවෙයි, ඊතර වෙන දහමක් ඇහෙනකොට එයාගේ ගාව තියෙන මොකද? සත්‍ය ගවේෂී චින්තනය. මේම සත්‍යයේ සත්‍ය අනික්ව බොරු කියන ඒ කියන්නේ ඒ නිෂ්ඨාව ඒ ඒයින් නිෂ්ඨාවට යෑමක් නැහැ. ඔන්න කරුණු දෙකක් දෙපැත්තෙන් පෑහෙනවා. පෑහෙනවා. මොකද්ද? ඇහෙන ධර්මයේ මොකද්ද? තමන්ට නොගැලපෙන ද ඒ කියන්නේ තමන්ගේ රාමුවට නොගැලපෙන දහමක් වෙන්නත් ඕන, ඊතර වෙන දහමක් වෙන්නත් ඕන. මේ පැත්තෙන් තමන්ගේ පැත්තෙන් තියෙන ඕන මොකද්ද? අන්න අර ඊතර වෙන දහමක් ඇහෙද්දි මේ පැත්තේ තියෙන ඕන සත්‍ය ගවේෂී චින්තනය. මොකද්ද සත්‍ය ගවේෂී චින්තනය කියන්නේ? සත්‍ය ගවේෂී චින්තනය කියලා කියන්නේ මේම සත්‍ය අනෙක්ව බොරු වී කියන නිෂ්ඨාවට නොයන ස්වභාවය. අන්න විමර්ශන හැකියාව. ඔන්න ඔය දෙක තියෙන එකට ගැලපෙනකොට මොකද්ද වෙන්නේ? අන්න මේ ධර්මය තමන්ගේ රාමුවට ගෝචර වෙන්නේ නැති ඇහෙන තමන්ගේ රාමුවට ගෝචර නොවන දහමක් ඇහෙනවා. අන්න ඒ දහමට කියනවා ගම්බීරෝ කියලා. මොකද මේ ඔය වචන නිතර නිතර කියන නිසායි මම කිව්වේ අර්ථය කිව්වේ ඊතර වෙන ඔන්න සරලව කිව්වොත් ඊතර වෙන දහමක් ඇහෙනවා. මේ පැත්තෙන් තමන්ට නොගලපන සත්‍ය ගවේෂී චින්තනයක් තියෙනවා. ඔය දෙක ඇති තැන ධර්මය ඇහෙනකොට ඒ ඇහෙන ධර්මය ගැඹුරුයි. අන්න ඒ නිසා ඒ ගම්බීරෝ කියලා තමන්ට ගැලපෙන්නේ නැති නිසා ගම්බීරෝ කියලා කියනවා. දුද්දසෝ දුරනුබෝත.
ඒක හරි වටිනා තේ ස්වාමීන් වහන්ස. දැන් ඒ ගම්බීර කිව්වට අපි ගණන් ගන්නෙම නෑ. ඕක මොකද්ද මේක වෙන්නේ මට තේරෙනවනේ. දැන් අර තමන්ට නොගැලපෙන ගෝචර නොවන දෙයක්මයි මේ බුදු කෙනෙක් පෙන්වන්නේ. කියන්නේ ලෝකෙට අයිති එක අර්ථයක්වත් ඔතෙන්ට ගැලපෙන්නේ නැහැ. මේ සයින්ස්. ඒ කියන්නේ මේ අපිට හිතා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. අපිට හිතෙනවා ඒකට ඔය ඕක තේරුම් ගන්න බැයිද මේක නේ කියලා තියෙන්නේ. අර එතකොට ඒකේ අර ගම්බීරභාවයක් කොහොමද අහුවෙන්නේ නේද? ඒතර නොන්නේ දෙයක්මයි කියන තැන දිනුනක් තමයි මං හිතන්නේ එතන
පුදුමයි බවහුවෙන්නේ. ඇත්තම ඇත්තම හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන ගුරුවරද නෑ බුදුරජාණන් වහන්සේ ගුරුවක් දේශනා කරන්නේ නැහැ. ඒක හරියට අපිට අර මේ ගුරුතුමාට වලාකුල පිළිබඳව ඇත්තම කතාව කියලා දෙන්න ඕනේ. හැබැයි මට තේරෙන්නේ නැහැ. හැබැයි මං අපේ ගුරුතුමාට අනුගත වෙලා මොකද්ද ඒ කියන්නේ මම දැනට ඉන්න අදහස මේ මොකද දුමාරයක් කියලානේ. ඉද මේව සත්‍යම් මොක මඤ්ඤං ඇත්තම ඇත්ත මේකනේ දුමත්. හැබැයි මේව ඇත්ත අනෙක් වරු කියලා අපේ ගුරුතුමා කියන දේ අහන්නේ නැතුව ඉන්නේ නෑ. අනුගත වෙන්න අනුගත වෙද්දී අන්න ගුරුතුමා මට කියලා දෙනවා මෙන්න මේ කියන්නේ මෙන්න මේක මේ කියන්නේ සමස්ත පාඩම් ටික මට කියලා දෙනවනේ කාරණා ටික නේද?
එහෙම
ඒ කියන්නේ ඒ ඊට පස්සේ මොකද මට ඒ අවබෝධය එනවා.
එහෙමයි. ඒ ගම්බීර බව හමුුණොත් තමයි මට හිතෙන්නේ අර කල්යාණ මිත්‍රයාගේ වටිනකම පේන්නෙත් අපේ සංඥා.
අන්න හරි. දැන් මම තනියම හිතුණා මේ ජෙට් එකේ ආමේ යන්නේ ආමේ දුම් ටිකක් යනවා මේ දුමාරයක් එතනින් එහා යන්නේ. හැබැයි මිට පොඩ්ඩක් තියෙනවා මේක මේ ගුවන්යානේ පොඩි හැබැයි දුම ලොකුයි. අර එතන කොහොමද කොයි තරම් ගැලපෙනවද නැත්ද නැහැ මේ නම් පොඩි එතනදී උනත් සත්‍ය ගවේෂී අදහස මෙහෙම ඇත්තානික වරු කියන තැන නැහැ. හැබැයි ඒ වුණට තනියෙන් මේ වැඩේ කරගන්න බැරි නිසා තමයි මම අපි ගුරුතුමා වෙතට අන්න නැමෙනවා. නැමුණට පස්සේ මොකද කරන්නේ?
මට හිතෙනවා ඒ කියන්නේ අර ගම්බීර බව එක්කම එන අනිත් පැත්ත තමයි මේක තනියෙන් කරගන්න බෑ. හරි අසරණයි. අපේ අසරණතාවය මතමයි බුදුරජාණන් වහන්සේට යොමු වෙන්නේ නේ මේ කල්යාණ
මිත්‍ර යොමු වෙන්නේ. අසරණකමත් එක්කමයි. ඔය තනියෙන් කරගන්න පුළුවන් නම් මට පුළුවන් නේ මේක. ඒ කියන්නේ තනියෙන් කරන යන එතනව සක්කාය තහවුරු වෙනවනේ. තමන්නේ තහවුරු වෙන්නේ ඇත්තටම එතන.
දිබෙන්නේ අර කොච්චර සියුම්ද කියන එක මම හිතන්නේ අර ඒ දහම අහලා ඇයි කට්ටිය මෙහෙම කියන්නේ මේ යටි කුරු දෙයක් කුඩු කුරු වුණා වගේ මේ එහෙම එහෙම කියන්න තරම් හා ගැඹුරු බවක් තියෙන්න ඕනේ නැත්නම් එහෙම කියන්නේ ආශ්චර්යයක් කියලා කියන්න මේ ඒ කාලේ මේ හිතන්න බැරි අය නෙවෙයිනේ හිටියේ. එහෙම ඒ කියන්නේ ලෝකෙට අයිති විදිහට ඉහෙල්ලටම හිතන්න පුළුවන් අය තමයි මේ වගේ ප්‍රකාශ
කරන්නේ.
ගම්බීර දුක් ආශ්චර්යයක් වෙයි තියාර එතනම පේනවා අපිට අර දැන් අපිට වැදගත්කමක් නැහැ නෙච්චර දැන් බුදුරජාණන් වහන්සේ මේ මුළු ධහමම කල්යාණ මිත්‍රයා මත කිව්වට අපි ඒක ගණන් ගන්නෑ. ඒ අර වහන්සේ කිව්වා වගේ මේ ඕපනායකයේ ಗುಣ ඔය ධහමේ ಗುಣ ගැන අර්ථය මේකයි කියලා ඕන තරම් තර්ක කරන අය ඉඳී. හැබැයි ඒක දකින්න නම් ඉතින්ටම මෙන්න මේ ගම්බීර බවම වැටහුණත් විතරයි ඔය ධහමේ ගුණ ටික එන්නේ කියලා මට හිතෙනවා අපේ ස්වාමීන් වහන්සේ.
ඔව් ඒ ගම්බීර බව මතුවීමත් එක්ක ධහම ඉගෙන ගන්න පැත්තට තමයි යොමු වෙන්නේ. ඉතින් ඒක ඇර මට මතකයි අංගුත්තර නිකාය වගේ සූත්‍රයක් තිබුණා අඬා හරි තමයි මේක කරන්න කියලා කියනවා. මොනා කරන්නේ නේද අඬා හරි.
වෙන්නේම නැහැ තේරෙන්නේම නැහැ හැබැයි මොනව හරි තියනවා කියලා පේනවා.
අන්න හරි. අය ඒ කියන්නේ අහ අන්න ඒක තමයි. දැන් තා ඉස්සරහට අපි කතා කරගෙන කිය දැන් මම ඉතින්ට එන්නම්. දැන් මේ එහෙම යොමු වෙන්නත් හේතුවක් නේ මේක. මොන දැන් මම දැන් ගම්බීරයි කියන හේතුව කිව්වා. ඒක දුද්දසයි දුරනුබෝධයයි කියලා කියනවානේ. මේ දැන් අපිට උන ඒ විදිහට ගැඹුරු ධර්මයක් ඇහෙනවා කල්යාණ මිත්‍රයාගෙන්. ඒක තමන්ට ලැබෙන්නක් නොවි අර්ථයෙන් ප්‍රායෝගිකවම ගැඹුරු බවක් ඉස්මතු වෙනවා. උන්ගේ කල්යාණ මිත්‍රයාගෙන් ධර්මයක් ඇහෙනකොට තමන්ට ලැබෙන්නක් වෙන්නේ නැතුව අර්ථයෙන් ප්‍රායෝගිකවම ගැඹුරු බවක් ඉස්මතු වෙනවා. ඒ එතකොට තමා යන හැඟීමට දැකීමට දුෂ්කර බව හා අවබෝධ කිරීමට දුෂ්කර බව තාත්විකවම සිදු වෙනවා. මොන දකි දැන් එතන මේ දුද්දසයි දුරනුබෝධය කියලා කියන්නේ මොකද්ද? දුද්දසයි දුරනුබෝධය කියලා කියන්නේ තමා කියන හැඟීමට නේ පහර දෙන්නේ. තමන්ට පහර වදිනවා නම් තමන්ට දකින්න පුළුවන්ද? බෑ. ඒ හැන ඒක දුද්දසයි දුරනුබෝධය කියලා කියන්නේ තමන්ට දකින්න බැරි කතා. දැන් අපිට වෙච්ච කාරණේ තමයි අපේ ගුරුතුමා සිහිපත් කරා වගේම මොකද්ද? තමන්ට දකින්න පුළුවන් කියන එක.
තමන්ට අවබෝධ වෙනවා. මම දකිනවා.
අන්න හරි. අන්න දැන් බුදුජනනා
නැහැ කියන්නේ ඒකමයි.
අන්න හරි. දුද්දසයි දුරන බෝධය කියලා කියන එකේ අර්ථය මොකද්ද? අන්න ගැඹුරු ධහමක් ඇහෙනකොට ඒක තමන්ට ලැබෙන්නක් වෙන්නේ නැහැ. තමන්ට ලැබෙන්නේ නැහැ. තමන්ට ලැබෙනවා නම් ඒක මේ දුද්දස ඒක ඉතින් තමන්ට තේරෙච්ච එකනේ. අර්ථයෙන් ප්‍රායෝගිකවම ගැඹුරු බවක් තමයි ඉස්මතු වෙන්නේ. ඒ ඉස්මතු වෙල එහෙම ප්‍රායෝගිකවම ගැඹුරු බවක් ඉස්මතු වෙලා තමා කියන හැඟීමට දැකීමට දුෂ්කර බව. තමා කියන හැඟීමට දකින්න බෑ. තමා කියන හැඟීමට දකින්න දුෂ්කර බවක් අවබෝධ කරගන්න දුෂ්කර බවක්මයි තාත්විකවම සිද්ධ වෙන්නේ. අන්න ඒ නිසා මේ තමන්ට දකින්න පුළුවන් කාරණයක් නෙමෙයි. අන්න ඒ නිසා අපි කියන මොකද්ද? දුද්දසයි දුරනුබෝධයයි කියන. මම දැන් අපි වචන තුනක් අපි කතා කරා. ගම්බීරයි කියලා කිව්වා, දුද්දසයි කිව්වා, දුරනුබෝධයයි කියලා. මොන අපි අහලා තුන අත්තක්කාවචරයි කියලා. අපිට අර සාක්කාතෝ භගවතා ධම්මෝ ගාතාව ඇහිලා තියෙනවා. ඒක කියන්නේ මේක දැක්කට පස්සේනේ, නැත්නම් වචන ටික විතරක් නේ. මේක ඇත්තටම කියන්න වෙන ධම්ම දැකීමත් එක්කනේ. ඊට කලින් අර චන්ති සූත්‍රයත් එක්ක පැහැදිලි කරනවා මේ අටක්කාවචරය කියන වචනේ කියන්නේ මේ ඇත්තම මේ සක්කාය කියන සුඛියත්වයත් එක්ක කල්පනා කරන ක්‍රමයද කියන අපි තර්කයක් කියලා. අපහු මතක් කරන්නම්. කියන්නේ සක්කාය කියන සුඛියත්වයත් එක්ක කල්පනා කරන ක්‍රමයද කියන මොකද තර්කයක් කියලා. ඒ තර්කයක් කියන්නේ මොකද්ද?
කොහොම හරි තේරුම් ගන්න ඕන කියලා.
අන්න හරි. තමන්ගේ රාමුවත් එක්ක මේ ඔව් තමන්ට ගලපලා සිදු කරන කල්පනාවක් තියෙනවා අපේ ගුරුතුමා. හැබැයි ධර්මයේ මොකද්ද?
තර්කේ පස්සෙමයි යන්නේ. ඒ කියන්නේ
අන්න හරි.
මට ගලප ගන්නනේ හදන්නේ.
අන්න හරි. මත් තමන්ට ගලප ගන්නවා. හැබැයි දහම මොකද්ද? තමන්ට ගැළපෙන එකද සක්කාය නිරෝධයද? තථාගත දහම කියන්නේ සක්කාය.
ඒයි තමන්ට සක්කාය නිරෝධය කියන්නේ දහම නෙවෙයි. යන්න උතර තමයි ওই සිව්භාවය නේද අපේ හැම. ඒක තමයි දකින්න දුෂ්කර. එහෙම.
දුෂ්කර. අනිසා තමන්ට ගැළපෙනවා නම් තර්කයේ හැසිරීම තියෙනවා. හැබැයි තමන්ට නොගැල දේශනා කරන්නේ සුඛියත්වයට පහර වැදෙන දහම. අන්න ඒක කියන්නේ තමන්ට ගැලපෙනව නම් තර්කයේ හැසිරීමක් තියෙනවා තක්කාවචරයි. හැබැයි තමන්ට ගැලපීමක් නොයෙදෙන නිසා මොකද කියන්නේ ත්‍රිවිධ දහම ඒක කියනවා අතක්කාවචරයි කියලා. හැබැයි එහෙම වුණාට දැන් මේක වැඩේ අතහැරලා දාන්න පුළුවන්. ඔන්න පුත්‍රජානන් වහන්සේ දේශනා කරන සන්තයි කියන පණීතයි කියන ශාන්තයි ප්‍රණීතයි කියන පැහැදිලි කරනවා. මේ තමන්ගේ චින්තන ස්වභාවයට ඔව්
එහෙමයි අපේ හඳුනන එක විස්තර කරන්නේ.
ඔව් විස්තරක ශාන්තයි ප්‍රණීතයි කියන හේතුව තමයි දැන් තමන්ගේ චින්තන ස්වභාවයට යමක් තුර මේ වැස ගැනීමක් වෙන්නේ නැහෙනේ ධර්මයේදී. මම හිතන විදිහට යමක් තුරට වැස ගැනීමක් ධර්මයේ තුර නැහැ. මේ වැස ගැනීමක් තුලින් සතුටටපත් වීමක් වෙන්නේත් නැහැ. දැන් මම කරන්නේ මට ගලපගෙන මම සතුට වෙනවා. හැබැයි ධර්මයේ ස්වභාවය තමයි මම කියන තමන්ගේ චින්තනෙට චින්තනයත් එක්ක වැස ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒකෙන් සතුටටපත් වෙන්නේ නැහැ. හැබැයි මේ තමන් වැස ගැනීමක් වෙන්නේත් නැ මේ තමන්ට වැටහීමක් තමන්ට වැටහුණා කියලා ගන්නෙත් නැහැ. හැබැයි මේ තමන්ට නොගලපවාගෙන තමන්ට ගලපගන්නේ නැතුව තමන් ප්‍රකට නොවි දහමහනකොට ශාන්ත ප්‍රණීත බවක් ඇති වෙනවා. අන්න ඒකයි සන්තයි ප්‍රණීතයි කියලා කියන්නේ. ඒක තේරුණේ නැති ඇති සමහර විට ආයි මං කියන්න. ඔන්න දහමක් ඇහෙනවා. දහමක් ඇහෙනකොට තමන්ට ගලපගන්නේ නැහැ. හැබැයි ශාන්ත බවක් ප්‍රණීත බවක් එන එක තමන්ට එනවානේ. අර ධම්මපීති සුඛංසේති කියලා කියන්නේ සදාරාමති පඬිතෝ කියලා ගාතාවක් අහලා ඇති. අන්න ඒතර ධර්මප්‍රීති එන සන්තව පනීතෝ. එතන ශාන්ත වෙන්නේ එතන ප්‍රණීත වෙන්නේ මොකක් එක්කද? ධර්මප්‍රීතියත් එක්ක. ඒ කියන්නේ තමන්ට නොගැලපීමත් උන එතර වෙන ධහමක් ඇහෙනවා. ආපහු කියන්නම්. එතර වෙන දහමක් ඇහෙනවා. ඒ අහන දහම තමන්ට ගලපන්නේ නැහැ. අන්න එතනදී ශාන්ත බවක් ප්‍රීතියක් ඇති වෙනවා. අන්න ඒකට කියනවා සන්තෝ පනීතෝ කියලා කියන.
එහෙම අපේ සයින්සෙක්ට මම ආයි මේ ලෝකෙට අයිති වෙත්තෙන් මතක් කළොත් අපිට ශාන්ත ප්‍රණීත වෙන්නේ අපිට ගැලපෙන. අපි දන්නේ ඒකට හරියන. මේ අහලා තියෙන දහමට ගැලපෙන. ඒ තර්කයට ගැලපෙද වුණොත් තමයි සාන්ත නැත්තම් නිකන් ගැටෙට වඩි මොකද්ද මේ කියන්නේ. ඒ වුණාට ඔය කියන ඒ සාන්ත ප්‍රණීත බව ඉන්නේම අර ඒ තමන්ට ගලපන ගතිය අයින් වෙන තරමටමයි මේ
නැත්තම් ඉතින් අද නම් ෂෝක් බණක් ඇහුවා. අද නම් බණ හොඳට තේරුණා. ඒ ගැලපිලා සාන්ත ප්‍රණීත ඒකර උද්දේශයන්හසේ සන්තෝපනීතෝ කියන්නේ මට තේරුණා. අද මට මෙහෙම වුණා. ඉතින් අර ඒක නමුත් මේ මේ වගේ අත්දැකීමක් මේ වගේ සුවය මෙහෙම දෙයක් ලැබුණා කි. හැබැයි බුදුරජාණන් වහන්සේ සන්තෝපනීතෝ කියලා කියන්නේ මොකද්ද? අන්න ධර්මයේ ඇහෙනව ඊතර වෙන දහමක්. හැබැයි Taman සතුටටපත් වෙන්නේ නැහැ. ඒක ඒ සතුට කියන්නේ ප්‍රීතියක් ඇති වෙනවා. ඒක අර බැස ගැනීමකින් තොරව නේද Tamanට ප්‍රකට වීම නොවේ. දහම ඇහෙනකොට ශාන්ත බව ප්‍රණීත බවක් ඇති වෙනවා නම් අන්න ඒකට තමයි කියන්නේ සන්ත ප්‍රණීත කියන්නේ. ඒතකොට දැන් ওই විදිහට සක්කාය නිරෝධ දහම සන්ත ප්‍රණීත බව සත්‍ය ගවේෂකයන්ගේ එහෙම චින්තන ස්වභාවයට තමයි ප්‍රකට වෙන්නේ. තීක්ෂණ නුවණකට පමණක් තමයි මේක දැකිය හැකි. අන්න ඒ නිසා කියනෝ නිපුණෝ පඬිත වේදනියෝ කිය. මම ඉතුරු වචන දෙකත් ඒකට මල්ලන කිව්වේ අර කියන්නේ ශාන්ත ප්‍රණීත බවක් එක්ක බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සක්කාය නිරෝධ දහම ශාන්ත ප්‍රණීත බව එක්ක මේ මෙන්න මේ චින්තන රටාව ප්‍රකට වෙන්නේ ඇත්තටම මේ තීක්ෂණ නුවණකට විතරයි. ඒකයි කියන්නේ නිපුණයි පඬිත වේදනීයයි කියලා කියන්නේ ඒකයි ඒකත්. ඔය දැන් අර දහමට යොමු විද්‍යාවන් ඔය ටික තමයි යොමු වෙලා සත්‍ය දැක්කට පස්සේ තමයි ආ සාක්කාතෝ භගවතා ධම්මෝ ඔන්න භාග්‍යතුන් වහන්සේ ධර්මයේ මෙනමින් දේශනා කරලා තියෙනවා. ඉතින් දේශනා කරපු එක දකින්න එපයි. නැත්තම් මම නිකන් වචන කිව්වා විතරක් වෙනවා. එහෙම වචන කිව්වා කවුද? අර ප්‍රසාද මාත්‍රේනු. ඉන්දියාවේ ප්‍රසාද මාත්‍රේනුත් කියවනේ අර කිත්ති සද්දෝ අබ්බුග්ගතෝ. කීර්ති රාවේනුත් එහෙම ප්‍රකාශ නොකළා නෙවෙයි ඒක ප්‍රසාද මාත්‍ර. හැබැයි ඒක සද්දාමත්තං ප්‍රේම මත්තං නෙමෙයි. ඒක සද්දානුසාරී නෙමෙයි. ඒක බුද්දේ අපෙච්චප්පසාදේති ධම්මිය අපෙච්චප්පසාදේති සංඝිය අපෙච්චප්පසාදේති නෙමෙයි. අන්න අර අර සද්දාමත්තං ප්‍රේම මත්තං හරි සද්දානුසාරී ධම්මානුසාරී හරි බුද්ධ ධම්මිය සංඝිය අපෙච්චප්පසාදේති හෝ කියන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ සක්කාය නිරෝධ දහමත් එක්ක තමන්ගේ පැත්තට නොගලපවාගෙන ඒ ශ්‍රවණය කිරීමත් එක්ක ඇහුවට පස්සේ ඒ දැක්කට පස්සේ කියන්න පුළුවන් සාක්කාතෝ භගවතා ධම්ම ඔන්න බුදුරජාණන් වහන්සේ ධර්මය මැනවින් දේශනා කරා. අර සන්දිට්ඨිකයි අකාලිකයි හිපස්සිකයි අර ඕපනයිකයි කියලා කිව්වේ අන්න දැන් ඕපනයිකයි කියලා කියන්නේ තමන්ගේ පැත්තට ගැලපෙනවද? නෑ නෑ තම ඒ කියන්නේ ඒ දුද්දස දුරනුබෝත ධර්මය ඇහුවට පස්සේ වෙන්නේම තමා කියලා ගැනීමේ වැරැද්ද දකින එක. සුදුසු නෑ යොදන එක සුදුසු නෑ කියලා කියන්නේ කල්ලං නෝ සමනු පස්සෙත සුදුසු නෑ මනාව දකිනකොට එහෙම මම මගේ ආත්මය කියලා යොදන එක සුදුසු නෑ කියලා දකිනවා නම් ඊට පස්සේ ධර්මයේ ගුණයක් තමයි ඕපනයික කියලා කියන්නේ. තිරුවන් සරණයි.
ඔව් අහන්න.
තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තිරුවන් සරණයි රවි මහත්තයා. මේ වෙන ප්‍රශ්න නැත්තම් ඉද මේව සත්‍යං නොවෙන්නට මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මම හිතාගෙන ඉන්නවා පෙනීම ඇසීම පෙනීම ඇසීම දැනීම කියන දේ ඒවා මේ ක්‍රියාවන් හැටියට මට පේනවා ඒව ක්‍රියාවන් බව. එතකොට ඒ ක්‍රියාවන් නිසා ඒකේ කිසිම පටවියා පොතේජෝ වගේ මැටීරියල් මොකුත් නැති එක ක්‍රියාවක් විතරයි නං. එතකොට මට හිතෙනවා මම හිතාගෙන ඉන්නවා ඒ කියන්නේ හේතුන් පටිච්ච සම්භූතං හේතුබංගාව වෙනස් කියන නිරුජ්ජසී කියන එක. ඒ කියන්නේ හේතුන් නිසා තමයි මේ ක්‍රියාවන් නැති වෙන්නේ. හේතු නැති වෙනකොට මේ ක්‍රියාවන් නැති වෙනවා. මේකට මේ අතට මට යන්න හේතුනේ අනිත් ස්වාමීන් වහන්සේගෙන් අහපු අර වාහනයක යනකොට ඕක වැරදි කියනකොට එන්ජින් එකේ ක්‍රියාවක් ගැන මම ඇහුවා. එතකොට ඒක මට ගොඩාක් උපකාර වුණා මේ විදියට හිතාගන්න එක පෙළකට. එතකොට මේ ක්‍රියාවන් කියන්නේ හේතුන් නිසා ඇතිවෙන ඵලයක් නිසා ඒක ඉදම් පච්චයත්තාව මේ ඇතිකල්ලි මෙය වෙයි කියන එකට යනව නේද ස්වාමීන් වහන්සේ? එහෙම නැත්තම් පටිච්ච සමුපාදයට අයිති කියලා මං ගත්තොත් මම වැරදි නම් හරි ගස්සන්න ස්වාමීන් වහන්ස, මම හරි නම් මට මෙතනින් තවත් ඉදිරියට යන්න මේ උපකාරයක් කරන්න ස්වාමීන් වහන්ස. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. අම්මා ඒකේ එතෙන්දී වාහනේ උපමාව කියන්නේ ඒ ක්‍රියාවත් එක්ක මෙතන අපේ ස්වාමීන් වහන්සේ සිහිපත් කරපු උපමාවක් වෙන්නේ නැති. හරි හොඳයි. එතෙන්දී ඇත්තටම මේ සිහිපත් කරේ අම්මා බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරා ලෝකයට. ලෝකයට ධර්මයේ දේශනා කරේ දුකත් දුක්ඛ නිරෝධයත් පිළිබඳව. මම පැහැදිලි කරන්නම්. දුක්ඛ දුක්ඛ නිරෝධයන් පිළිබඳවයි දේශනා කරේ. දුක්ඛ නිරෝධය ගැන පැහැදිලි කරන්න බෑනේ. දුකයි ඒ කියන්නේ දුක්ඛ නිරෝධය වෙන ප්‍රතිපදාවයි තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. ඒත් දුක්ඛ කියලා කියන්නේ දුක දකින්නේ දුක කිය දුක්ඛ දුක්ඛ නිරෝධයන් කියලා කියන්නේ දුක කියලා කියන්නේ සක්කායට සක්කාය ඥානං කියන තැනත් එක එතන නුවණක් එක්කයි කතා කරන්නේ. නුවණක් කියලා කතා කරන්නේම සීක කෝණය. නුවණ ගැන කතා කරන්නේ සීක. සීකත්වය සීක කෝණයත් එක්කයි කතා කරන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ ඒ වාහනේ උපමාවත් අරගෙන ඒ වාහනේ ක්‍රියාකාරීත්වයත් එක්ක සිහිපත් කරේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සත්‍ය. ඒ දේශනා කරේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සත්‍ය. ඒයි ඒ සත්‍ය එහෙමම තමයි. හැබැයි ඒ සත්‍යයට අම්මා අපි මේ පැත්තේ ඉඳලා කල්පනා කර ඒක හුදු ඒක ඒ ඒ ක්‍රියාකාරීත්වය කියලා කියන්නේ සේක සේකයාගේ දැක්මක් එක්ක මේ ඒ ක්‍රියාව කියන දැන් ක්‍රියාකාරීත්වය පිළිබඳව සිහිපත් කරේ. මොකද දැන් දිට්ඨ සුත මුත විඤ්ඤාතනේ එතන සිහිපත් කරේ. දිට්ඨ සුත මුත විඤ්ඤාත කියන තැන දිට්ඨ සුත මුත විඤ්ඤාත කියන තැන ක්‍රියාකාරීත්වය කියන කාරණය පෘථග්ජනයාට මඤ්ඤණාව හැඟීමකින් ගන්න. දිට්ඨ සුත මුත විඤ්ඤාත කියන කාරණය මොකද සේක එක්ත ගත්තට පස්සේ සේක කෝණේදී ගත්තට පස්සේ ඒක මාමඤ්ඤණාව. ඒ කියන්නේ දිට්ඨ සුත මුත විඤ්ඤාත කියන කාරණා හතර තමා කියලා ගැනීම වැරද්ද දැකලා සුදු එයා මොකද හික්මීමක් එකයි කතා කරන්නේ. රහතන් වහන්සේ කියලා අපි කතා කරන්න වෙනවා. රහතන් වහන්සේ තමයි දිට්ඨ සුත මුත විඤ්ඤාත නමඤ්ඤි මඤ්ඤණාව තේන මඤ්ඤණාව නැහැ නේ මඤ්ඤණාවක් නැහැ කියලා කතා කරන්නේ. එතකොට ඔය කතා කරේ ඔය ක්‍රියාකාරීත්වයත් එක්ක ස්වාමීන් වහන්සේ කතා කරේ සීක කෝණයත් එක්ක. අන්න එතෙන්ද ක්‍රියාකාරීත්වය කියන කාරණය හරි. ඒක අපිට පෙන්නල දුන්නේ අපිට හිතන්න යමක් ඉස්මතු කිරීමක් හැටියට මිසක එතෙන්දී ඒ ප්‍රත්‍ය ස්වභාවයක් නැත්තම් මේ ඇති කල්හි මේ වේ කියන හේතුඵල දහම නුවණින්නේ දකින්නේ නේද? නුවණින් ඒක නුවණකින් දකිනවා. ඕ නුවණකින් දකිනවා කියන තැන මම යෙදෙන්නේ නැහැ. හැබැයි තාම අපි මේ පැත්තේ ඉන්නවනේ. මේ පැත්තේ මම ඉන්න තාක්කල් දිට්ඨ සුත මුත විඤ්ඤාත කියලා කියන්නේම කෙනෙක්ට දෙයක්මයි සාමින. හැබැයි අර දිට්ඨ සුත මුත විඤ්ඤාත ඒවයි ක්‍රියාකාරීත්වයත් එක්ක නැත්නම් ස්වභාවයත් එක්ක කතා කරේ අපිට චින්තනීය ඉස්මතු කර ගැනීමක් පිණිස යොමු වීමක් හැටියට. නැත්නම් දිට්ඨ සුත මුත විඤ්ඤාත කියලා කියන කාරණාවන් අපි මේ පැත්තෙන් මෙහෙන් බැලුවොත් නම් ආපහු ඒක ලෝකයේ දෙයක් බවට පත් වෙනවාමයි. අදහස ආවද දන්නේ නැහැ
ස්වාමීන් වහන්ස. දැන් මෙහෙමයි, විඤ්ඤාත කියනකොට මම කිව්වේ නැහැ විඤ්ඤාත කියලා, දිට්ඨ සුත මුත. විත්ත මුත කියන තැන එතන තියෙන්නේ හුදු ක්‍රියාවක්. විඤ්ඤාත කියනකොට මම හරියටම දන්නේ නැහැ. එතකොට මම මා විසින් මට දැනෙනවා නම් එතකොට ඒක එතකොට එතන පස්ස වෙලා ප්‍රඥප්තියකට ගිහිල්ලා එතනින් යනවද, එහෙම නැත්නම් මනෝවිඥාණයට ගියාට පස්සේ එතන පස්සේන්ද මම එන්නේ කියන එක මම දන්නේ, මට ඒක හරියටම වැටෙන්නේ නැහැ. නමුත් දිත්ත සුතමුත කියන තැන මට හිතෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනකොට දැන් මෙතන තමයි දැන් සාමාන්‍ය මුත කියනකොට මට දැනෙනවා මුත කියන එකක් එකම ඒක වැටහීමක් එකම නේද මට කය කොටසක් අහුවෙන්නේ කකුල හරි මොකක් හරි කියලා අහුවෙන්නේ. එතකොට මෙතනින් නැද්ද ස්වාමීන් වහන්සේ අපිට මේ මම කියලා මම ලෝකයට ඇතුල් වෙන්නේ මෙතනින් කියන එක කඩාගන්න බැරිද ස්වාමීන් වහන්ස?
හොඳයි, අම්මා අහපු කාරණේට අපි බුදුරජාණන් වහන්සේගේම දේශනාවකින් මම අරගන්නම්කෝ. බුදුරජාණන් මුත කියන්නේ දැනීම කියන කාරණේන්නේ අම්මා. ඔන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යං කිංච දිට්ඨං ව සුතං මුතං ව. අන්න එතෙන්ද කියනවා අර මුතං කියන වචනේ කියවෙනවා. මම පාලියෙන් කියලා මම සිංහලෙන් කියනවා. එතකොට බුද්ධ වචනේ පාලියෙන් කියලා ඒකේ අර්ථය අපිට මේ පැත්තෙන් අපි කතා කරමු. යං කිංච දිට්ඨං ව සුතං මුතං ව අජ්ජෝ සිතං සච්ච මුතං පරේසං නතේ සුතාදී සය සංගුතේසෝ සච්චං මුසාවාපි පරං දහෙය්‍ය. ඔන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේක පැහැදිලි වෙන්නේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ. ඔය සූත්‍ර පිටකේ තියෙනවා අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ තියෙනවා කාලකාරාම කියලා සූත්‍රයක්. ඒ කාලකාරාම සූත්‍රේ කාලකාරාම සූත්‍රේ සඳහන් කරන ඔන්න යම්කිසි යම් කිංචි කියර කියන්නේ යම් කිසි යම් දිත්තං සුතං මුතංව දිත්ත සුත මුත කියන කාරණාවද අජ්ජෝ සිතං සච්ච මුතං පරේසං. අන්න ඒකට මොකද වෙනවා කියලා කියන්නේ අන්නයට බැස ගන්නවා කියලා කියනවා. එහෙනම් කියනෝනේ ඉඳ බැස ගැනීමක් දිත්ත සුත මුත අපි මුතනේ ගැති මුතේ ගමු දැනීම කියන තැනින් එතනට බැස ගැනීමක් වෙනවා කියලා කියනවා. සච්චං මුතං පරේසං නතේ සුතාදීසය සංගුතේසෝ සච්චං මුසාවාපි පරං දහේය. ඒ කියන්නේ ඒ සියල්ල කෙරෙහි සොය සංගුත රාමෝති අන්. ඊතර වෙන දහමත් එක්ක නෙමෙයි එතන කතා කරන්නේ. තමන්ගේ පැත්තට ගැලපෙනවා. සොය සංගුත රාමුවෙන් කොටු වී සත්‍ය හෝ මුසා ලෙස පවසන ඔවුන්ගේ වස නොපිලිගනිමි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අන්න අර දැන් ඔන්න දැන් මොකද වෙන්නේ අපි මුතේ දිට්ඨ සුත අපි පොඩ්ඩක් තාවකාලිකව අමතක කරලා මුතේ කියලා ගමු. ඔන්න මුතේට බැස ගැනීමක් වෙනවා කියනවනේ අම්මා. ඒ මුතේට බැහැගෙන අන්නේ අය පරේසං. පරේසං කියන්නේ මෙතනදී මේ බුද්ධ වචනය නෙවෙයි අනිත් කෙනස කාය තහවුරු වෙන දහම අහන අය ඒ පිළිපදින අය එක්කෝ මේ මුතය ඇත්තයි කියනවා එහෙම නැත්නම් මේ මුතය බොරුයි කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ කියනවා ඒ මුතය ඇත්තයි කිව්වත් ඒ මුතය බොරුයි කියලා කිව්වත් ඒක මොකද්ද? ඒක සොය සංමුතේසු. ඒක තමන්ම ගහගත්ත රාමුවක්. අන්න ඔවුන්ගේ බස මම නොපිලිගනිමි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා. කවුද මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා? සොය සංමුත රාමුවට අහු වෙලා තියෙනවලු. කවුද? මුතයට නැත්තම් දැනීමට බැහැ. අජ්ජෝ සිතං සච්ච මුතං පරේස. බැසගෙන ඉන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. තවදුරටත් බුදුරජාණන් හොඳයි.
හයි සයින්ස්. එතෙන්ට මට වෙයි. පොඩි දෙයක් එකතු කළොත් හොඳයි කියලා හිතෙනවා. දැන් මුත්තේට තමන් බැහැගෙන ඉන්නවා කියන එක හුඟක් විනසන්න ඕන කරුණක්. මොකද දැන් මුත්තේය කියන අය දැනීම නැත්තම් දැන් මෙතුමිය අර ක්‍රියාව කියලා කිව්වේ ක්‍රියාව. ඔව් ඒ මොකක් හරි කියලා ඔය දැන් මුත්තේය දැනගන්න ගතියක් තියෙනවා මුත්තේය කියලා දැනගත්තාන. ඒකේ තමයි අපි ඔය ක්‍රියාව කියලා හරි එහෙම නැත්නම් ඕක අපේ සංඥාංශ මේ දහමටත් ගලපනවා ඊළඟට. ඕක මේ අවිද්‍යාව තියන කන්නේ මේක. අවිද්‍යාව නිසායි හටගන්නේ. අවිද්‍යාව නැත්නම් හටගන්නේ නැහැ. දැන් මේ මේක හිතෙනවා දැන් ඔය දහමට මේ ගලපෙන්නේ පටිච්ච සමුප්පාදයට මේ. හැබැයි අර ඒකට තමන් බැහැගෙන ඉන්නවා කියන එක එතන පේන්නේ නැහැ ස්වාමීනාංශ. මොකද එහෙම මෙනෙහි කරගෙන ගිහින් වෙන්නේ ඒකත් කියන්න පුළුවන්. ඔය දැනීමක් නැති වෙලා යනවා. ඒක පෙර මුකුත් නැතුව ඉන්න පැත්තට තමයි ඔය ඔන්න ඔය බලන පැත්තෙන් යන්නේ. එතලා අපි කතා කරපු ඇහෙනවා ඇහෙනවා දැනෙනවා දැනෙනවා. ඒකම තමයි මේ තව විදිහකට කතා කරන්නේ.
ඔව්. එතෙන්ට ගියාට පස්සේ අපිට නොදැනි ඉන්න පැත්තට යන්න පුළුවන්. නොදැනි කියන්නේ සංඥාවක්. ඔව්.
ඒක අසංඥාවක්ම යන්න පුළුවන්. නහංස මේ දහමේ නාමෙන් නොදැනන පැත්තට යන්නේ. ඒ කියන්නේ මේක දැනීමේ අවිද්‍යාව තිබුණොත් නේ. අවිද්‍යාව නැත්නම් මේක නැහැ නේ. කියන කත් එක්කයි යන්නේ. ඔන්නතනයි ඔතන රින භයානක සියුම් තැනක්.
අර අපේ ගුරුතුමා අර ඔව් කියන්න.
මේ පැත්තෙන් ගියොත් යන්නේ අර ධ්‍යාන පැත්තට ඇත්තටම. ඊළඟට අසඤ්ඤ අරූපාවචර මේ පැත්තට යොමු වෙන්නේ ඔන්නතන. ඒ කියන්නේ මෙතන මම බැහැගෙන කියන එක දකින්න හරි අමාරුයි. අපිට හිතෙන්නේ මම නෑ මේ ක්‍රියාවක් විතරනේ. හැබැයි ඒක දකින මම ඉන්නවා කියන එක ඒක පේන්නේ නැහැ.
ඒ ඇත්තරම ඒක එහෙම උත්තරයක් ගන්න පුළුවන් ඒක කෝණයක් එක්ක.
ඒක කෝණය කියලා වහන්සේ අදහස් කරන්නේ අර සතර ඥානෙ ඇවිල්ලා ඒ කියන්නේ සෝවාන්.
ඒ මට්ටමත් ඒත් එක්ක කතා කරන දෙයක් නිසා ඊට මෙපිට
කලින් කතා කරන්න ගියොත් අපේ ස්වාමීන් වහන්සේ මේ දන්නේම නැතුව උච්ඡේදවාදයට යනවා.
අන්න උච්ඡේදයට අරූපයට අසඤ්ඤයට යන්න පුළුවන්කම ඉඩකඩ තියෙනවා.
ඒත් නැති. ඒ කියන්නේ මේක තියෙන්නේ අවිද්‍යාව නිසා. අවිද්‍යාව නැත්තම් ඕක නැහැ කියලා අර ඒක නැති කරන පැත්තට තමයි යන්නේ. අන්න ඒක නිවන් මාර්ගයේ නිවි. නේද අපේ
නිවන් මාර්ගය. ඔව් ඒක
නෑ තුමියට
නෑ
මම හිතන්නේ තව තේරුම් ගන්න පහසු වෙනවා මේ කියන්න හදන එක මුත්‍ය කියන එකේ අර තමන් බැසගෙන ඉන්නවා කියන එක තමයි අපේ ස්වාමීන් වහන්සේ ගාථාවකින් මතු කළේ අවසරයි ස්වාමීන් වහන්සේ
ඇතරම ගුරුතුමාගේ පැහැදිලි කිරීම මේ ගොඩාක් වටිනවා
එහෙමයි ස්වාමීන් වහන්සේ ඒක නමුත් ස්වාමීන් වහන්සේ මගේ තව උත්තෙන්ටම දාන ප්‍රශ්නයක් තියෙනවා බොහොම වටිනවා ඔබ වහන්සේ ගාථාව කියලා මට පහදලා දුනු එක ගැන එතකොට ස්වාමීන් වහන්සේ එතන බුදුරජාණන් වහන්සේ කියන්නේ දේශනා කරන්නේ මම කෙනෙක් හිතලා ගත්තොත්ද ප්‍රඥාවෙන් දැක්කොත්ද කියලා එහෙම වෙනසක් නැද්ද
අම්මා පහුවේ කාරණේ කියමු පොඩ්ඩක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඔව්
වහන්සේ කිව්වනේ දැන් බුදුරජාණන් වහන්සේ එතන දේශනා කරලා තියෙනවා මේක සිතීමක් විතරයි මෙතන තියෙන්නේ කියලා දැන් මුත්ස කියන ස්වභාවයම ගත්තොත් ඒක එතකොට ඒ සිතීමක් විතරක් කියනකොට ඒ නිකන් අපි හිතලා කියනවානේ දැන් බණ ධර්මය අහලා 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 අපි කියනවා නෑ උතන මම නෑනේ මේක නිකන් ක්‍රියාවක් විතරයි මෙහෙම කියලා. එතකොට මෙහෙම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේක සිතීමක් කියන එක අපි නිකන් අහලා දැනගෙන කියන එකෙන්ද මෙහෙම නැත්තම්
තමයි
හරියටද
පැහැදිලි. ඔව් අම්ම කියපු කාරණේ පැහැදිලි. එතන චින්තනයේ ඉස්මතු වීමක් කියන එකෙන් අදහස් කරේ අයෝ මම මේ වචන ටික විතරයි සිහිපත් කරේ. එතන චින්තනයේ ඉස්මතු වීමක් වෙනවා කියන කිව්වේ මානසිකාරයක් මෙනෙහි කිරීමක් තමයි. හැබැයි මේ මානසිකාරය නිකම් මානසිකාරය නෙවෙයි යෝනිසෝ මානසිකාරය. යෝනිසෝ මානසිකාරය අම්ම තනියෙන් කතා කරන්න බෑ. යෝනිසෝ මානසිකාරය කතා කරන්නෙම පරතෝ ഘോഷයත් එක්ක. ඕන දෙමන් ආපහු අම්ම මතක් කරන්නම්. මම එතෙන්දි සිහිපත් කරේ ඒ කියන්නේ සුතය පිළිබඳව මේ ක්‍රියා ස්වභාවයක් එහෙම සිහිපත් කරා නම් ඒ ස්වභාවයේ සිහිපත් කියන්නේ ඒ ස්වභාවයක් හැටියට සිහිපත් කරන් ක්‍රියාකාරීත්වයක් හැටියට පැහැදිලි කරපු දෙය අපිට බුදුරජාණන් වහන්සේ චිත්තිල්ලක් ඉස්මතු කරා චින්තනයක් ඉස්මතු කරා. අනේ චින්තනය කියන අපේ මානසිකාරයක් කියලා. ඒ මානසිකාරය නිකම්ම මානසිකාරයක් නෙවෙයි. ඒ මානසිකාරය යෝනිසෝ මානසිකාරයක්. හැබැයි යෝනිසෝ මානසිකාරය ගැන අපිට තනියෙන් කතා කරන්න බෑ. යෝනිසෝ මානසිකාරය ගැන කතා කරන්න වෙන්නේම පරතෝ ഘോഷයක් එක. පරතෝ ഘോഷය කියන්නේ මොකද්ද? කල්යාණ මිත්‍රයාගෙන් සද්ධර්මයේ ඇසීම. අන්න කල්යාණ මිත්‍රයා අපිට සද්ධර්මිය පැහැදිලි කරලා දෙන්නම අන්න නතර තමන්ට ගැලපෙන දහමක් නෙවෙයි තමන්ට තමන්ගේ රාමුවට ගුණගත වෙන දහමක් නෙවෙයි. කල්යාණ මිත්‍රයා ඉස්මතු කරන්නේ අර කියන්නේ ඉස්මතු කරන්නේ ඊතර වෙන දහමක්. එතකොට මේ අම සිහිපත් කරා වගේ වෙන සිතීමක් කියලා කියන්නේ මේ මොකද අපි බණ අහලා ආ මේක මෙහෙම දෙයක් කියලා හිතලා මේ පැත්තට ගැලපීම කියන්නේ ධර්මයට කියන්නේම තමන්ට නොගැලපීම. ඒ කියන්නේ තමන්ට තමා කියලා ගැනීම වැරද්ද දැකීම. දැන් මෙතෙන්දී දැන් මේ ක්‍රියාවක් කියලා මම හිතලානේ. එතකොට හිත මොකද මේ එතකොට වැඩ කරන්නේ? හිත මනසට සිතවිල්ලක්. ඉතින් එතකොට මනසට සිතවිල්ලක් කියන්නේ ආපහු ලෝකේ වෙනවනේ අම්මා. ඒකයි කාරණේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මනෝ විඥානයක්වත් ඒ කියන්නේ මනෝ විඥාණයෙන් දකින්නවත් එහෙම නැත්නම් හත්වෙනි විඥානයක් ගැනවත් නෙවෙයි. ඒකෙම වැරද්ද තමයි කියන්නේ නුවණින් දැකීම. ඒ ප්‍රඥාවකින් ප්‍රඥාවට මැත්තෙන් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ ශ්‍රද්ධාවයි. ශ්‍රද්ධාව කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ දේ දේශනා කළ මට්ටමින්ම ඒ විදිහට ශ්‍රවණය කිරීම. කල්යාණ මිත්‍රයාට අනුගත වෙලා හැංගීමෙන්ම තමන්ට පහර වදින වැඩපිළිවෙලට අනුගත වෙලා ඊතර වෙන දහම කල්යා එහෙම හැංගීමෙන්ම යොමු වෙලා ඊතර වෙන දහම කියද්දී අන්න ඊට අනුව චින්තනය මෙහෙවීම තුළින් තමයි ඔය ditta sutta mutta veva වෙනත් කාරණා වේවා ඒවා පිළිබඳව කතා කරන්න වෙන්නේ. එතකොට නෑ
මෙතන
එතකොට කියන්නේ මඤ්ඤති. හොඳයි
කරයි මම හිතන්නේ මෙතන යන්න අහන්නේ. ඒක සියුම් වෙන ගැටලුවක්. දැන් අපි ඔය දැන් දැනීම දිහා ඔක බලන්න පුරුදු වෙලා දැන් මේ එක පුරුදු කරනකොට මේ දැනීම කියන එක පේනවා. ඒක දැන් කියන්නේ අපි හිතනවා නෙවෙයි. මේ දැනීම නැත්නම් ක්‍රියාව කියව අමුතුවෙන් හිතනවා නෙවෙයි. ඒක දැකිනකොටම අර ක්‍රියාව කියලා දන්නවා. ඉතින් ඔතෙන්දී එනවා ප්‍රශ්නයක්. මේ කියන්නේ මේක ප්‍රඥාවට පේනවාද මේ හිතනවා නෙවෙයි කියලා. ඒ අනතනයි. ඔක දැන් අපි අර දෙයක් පුරුදු කරගෙන යනකොට નિરાයාසයෙන්
එනවනේ.
ඔව්. අපි ඕනම දෙයක් දැන් ඩ්‍රයිවිං පුරුදු කරගෙන ගියාම ඩ්‍රයිව් කරනවා කියන එක ආයි හිතලා කරනව නෙවෙයිනේ. අන්න එතෙන්දි හිතෙනවා දැන් ඕකද ඔය ප්‍රඥාව කියන්නේ කියලා.
හා
ඔන්න ඔය වෙනස මං හිතන්නේ ඒක ඒක පැහැදිලිවම ප්‍රඥාව නෙවෙයි.
අන්න හරි අපි අපි එතෙන් අන්න හරි ඇත්තටම එතෙන්ට අපි ඒක අපි හිතමු හොඳ මානසික අභ්‍යාසයක් වගේ ඉතාම විශිෂ්ට ඉතාම වටිනා හොඳ වටිනා මානසික අභ්‍යාසයක් තුනෙක් ආපු ප්‍රතිඵලයක් වගේ උත්තරයක් දෙමු නේද? ඒක ඇත්තටම හොඳ කාරණයක්. ඉතින් ඒ වගේ හොඳ සතිමන්ත බවක් තියෙන කෙනෙකුට බුද්ධ වචනයත් හොඳට ඇහුගුණ පස්සේ යට හරි දේසි මේ කටයුත්ත කරන්න අවශ්‍යතාවය තියෙන අර බුද්ධ වචනය කියන්නේ පිළිබඳව විමසීමට ඒ සතිමන්ත බව සතිමන්ත බව ගොඩාක් උපකාරක වෙනවා. හැබැයි එතන ප්‍රඥාව නෙමෙයි කියන කාරණයක් සිහිපත් කරනවා. තෙරුවන් සරණයි. අම්මට අදහසාවද දන්නේ නැහැ.
ඒකට බොහොම පින් ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. එතකොට මට දෙවනි ප්‍රශ්නයක් අහන්න තියෙනවා ස්වාමීන් වහන්සේ. මේ අනුගත වීම ධර්මයට අනුගත වීම ගැන ඔබ වහන්සේ දේශනා කරා. එතකොට මේ අනුගත වීම කියන එක කරුණාකරලා මට පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්සේ. උදාහරණයක් එක්ක සමහර විට තෙරුවන් සරණයි.
හොඳයි. අනුගත වීම කියන කාර්යයේ උදාහරණයක් එක්ක හොඳයි. අපේ ගුරුතුමා වෙලාව කොහොමද දන්නේ නැහැ. මට ඒ කාරණයට පුංචි වෙලාවක් යන නිසායි එහෙම හැරුවේ.
කමක් නැහැ වහන්සේ එක කිව්වොත් හොඳයි මම හිතන්නේ.
ඔව් ප්‍රශ්නයක් කැටියට ඉතුරු කරන්නේ නැතුව ඒකට හොඳයි. අපි මෙහෙම හිතමු අනුගත වීමට. හොඳයි. ඔන්න මම ඉස්කෝලේ පාඩමක් එක්කම අපි හිතමු ගානක් හදනවා කියලා. ගානක් හදනවා නම් ඔන්න මට ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නයක් තියෙනකොට ඒ ප්‍රශ්නේ විසඳ ගන්න මට බැහැ. මට බැරි නිසා මොකද කරන්නේ? මම ගුරුවරයා ගාවට යනවා. මම ගුරුවරයා ගාවට ගිහිල්ලා ගුරුවරයාට අනේද අතීතේ නම් ඒ ගුරුවරයාට ශිල්ප ශාලිකාවක ඉන්න සිද්ධ වුණා. මොකද ඒ ගුරුවරයාගෙන එක ගන්න සිද්ධ වුණානේ. ගුරුවරයාටම මේ ශිල්පයේ දුන්නේ සුදුසු බවත් එක්කනේ. ඉතින් රාජකුමාරයගේ අර අම්මා අපේ රූපමාවක් හැටියට සිහිපත් කරේ. ඉතින් ඒ රාජකුමාරයෙක් වුණත් ඉතාම ශ්‍රේෂ්ඨ තැනක අමාත්‍යවර වේවා සිටු කුලයක වේවා කවුරු වුණත් උදේ පාන්දර අවදි වෙන්න ඕන. අවදි වෙලා ගුරුවරයා වෙනින් මෝදෝන පෑන් සකස් කරන්න ඕන. සමහරට රෙදි සෝදාන ඕන. ගුරුවරයාගේ අම්මා තාත්තා වෙනුවෙන් කළ යුතු කළමනා කරන්න ඕන. කැලේ යන්න ඕන. දර කඩන්න එන්න ඕන. ඔයගේ මහා වැඩ කොටසක් මේ රාජකුමාරයෙක් එන්නේ. හැබැයි රාජකුමාරයෙක් වුණොතින් එයා හොඳට අර මේ කියන දේ ගන්න පුළුවන් තරම් මානසික මට්ටමකට හදන ගුරුවරයා ප්‍රමාද වෙලා ඉන්න බෑ. ගුරුවරයාට පස්සේ නිදා ගන්න ඕන. ඉතින් ඔය වගේ වැඩ ගොඩාක් තියෙන පැරණි ගුරුකුල අධ්‍යාපනයේ තොරේ එහෙම ඉන්නකොට ඒ ගුරුවරයාටම අනුගත වෙන්න ඕන. මොකද මට ප්‍රශ්නයක් තියෙන නිසා මේකත් ගුරුවරයාට අවනත වෙලා හැංගීමෙන්ම තමන්ට පහර වදින විදිහට ගුරුවරයාටම කායික වාචික මානසික වශයෙන්ම යොමු වෙලා ගුරුවරයාටම යොමු වෙලා ඉන්න. ඒතකොට ගුරුවරයා කියාදී දැන් අද වගේ ඒක පටිගත කර ගැනීමක් හෝ ඒක පටිගත කරලා ළඟ තබා ගැනීමක්වත් මොනවත් නැහැ. ගුරුවරයා ඔච්චර දේවල් කරලා ඒ කටයුතු කරලා ඉවරද ගුරුවරයා ශිල්පය කියලා දෙනවා. අන්න ඒ ශිල්පය කියලා දෙද්දී හොඳ අවධානයක්. අකුරු අඩු කරන්නෙත් නැතුව අකුරු වැඩි කරන්නෙත් නැතුව ඒකට කවලම් කරන්නෙත් නැතුව එකතු කරන්නෙත් නැතුව ඒ කී විදියටම අහගන්න ඕන. අපි හිතමු ඒකී විදියටම අහගත්ත කියලා. ඒකී විදියටම අහගත්තට පස්සේ අහන්නේ මොනවද? වචන ටික. අපි හිතමු ඔක ගානක් හදනවා කියලා. ඒ කාර්යත් ගණිතමින් ශාස්ත්‍ර තිබෙච්ච නිසා. එතකොට අපි හිතමු සූත්‍රයක් අහගන්න කියලා. හැබැයි ඒ සූත්‍රය අහගන්න බෑ ගුරුවරයාට අවනත වෙන්නේ නැත්තම්. ඉස්සෙල්ලා ගුරුවරයාට අවනත වෙලා ඒ ගුරුවරයාටම අනුගත වෙන්න. අනුගත වෙලා ඒ කාරණේ අහගන්න. අහගත්ත පස්සේ දැන් ගුරුවරයාගෙන් අහගත්තට සූත්‍රය තියෙනවා. හැබැයි සූත්‍රයටත් සූත්‍රයට කෑලි අඩු කරන්නත් බෑ, වැඩි කරන්නත් බෑ, එකතු කරන්නත් බෑ. ඒ විද්‍යියටම හැබැයි අඩු කරොත් වැඩි කරොත් වරදිනවා. ඒ විද්‍යියටම අහගන්නවා. අහගෙන මොකද අහගත්තට විතරක් ඇතිද? බෑ. ප්‍රශ්නේ තියෙනවා. ප්‍රශ්නේ අයිනෙන් අර සූත්‍රේ ලියලා හරියවද? ඒ හරියන්නේ නැහැ. ඒ හරියන්නේ නැහැ. ඒ හරියන්නේ නැති නිසා මොකද කරන්න වෙන්නේ? ඒ සූත්‍රය අරගෙන ආදේශ කරන්න ඕන නේද? හැබැයි ඒක කරන්නේ මම කරාට ඒ වැඩේ කරන්නේ මම වුණාට සූත්‍රය මගේ නෙවෙයි. ඒක කියලා දුන්නේ මමද? නෑ, ඒක ගුරුවරයා. අන්න එතකොට අර අනුගත වෙනවා කියලා කියන්නේ ප්‍රශ්නේ මගේ තමයි, විසඳන්න යමු වෙන්නේ මම. විසඳුවේ කවුද කියලා ඇහුවොත් කවුද? මම. විසඳුවේ කොහොමද? එතකොට මම දාන්න බෑ. එතකොට කියන්න වෙන්නේ මොකද? අන්න ගුරුවරයාගෙන් ඇහුවේ. අන්න ගුරුවරයාගෙන් ඇහුවේ. ගුරුවරයාගෙන් ඇහුවට පස්සේ ගුරුවරයාගෙන් තමයි සූත්‍රය ඇහුවේ. අන්න ඒ විදිහටයි අපිටම සිද්ධ වෙනවා බුදුරජාණන් වහන්සේටම අනුගත වෙලා බුද්ධ වචනයෙන්ටම. ඕ බුදුරජාණන් වහන්සේ කියපුම දේ මොකද්ද? කියපුම දේ අපිට ඇහුණ නම්, කියපුම දේ ඇහුණ නම් ඇත්තටම අපි විශේෂත්වයට පත් වෙලා. එහෙමනම් අපිට විශේෂත්වයකට පත් නොවුන නම් මොකද්ද වෙලා තියෙන්නේ? කියපු බුද්ධ වචනේ අපිට හරියටම ඇහිලා නෑ. හරියටම ඇහුණ නම් මොකද්ද වෙන්න ඕන? ඇත්තටම හරියට ඇහුණ නම් අපි මේ මට්ටමේ ඉන්නේ. අපි ඒක අපිට හිතන්න යමක් කියන්නේ බුද්ධ වචනයට අනුවම හිතන්න යමක් ඉස්මතු වෙනවා. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ සුසුසා පරිපුච්ඡ කියන ප්‍රඥාවට ආහාර. අන්නේ ප්‍රඥාවෙන් තමයි අර අම්ම කලින් කිව්වේ මොකද්ද අර මේ ඇති කල්හි මේවේ ඒ සිද්ධ. ඒ කියන්නේ ඒකෙන් ගන්න එපා මේක ලෝකේ ඒකාන්තයෙන් තියෙන කාරණයක් කියලා. ඒ යෙදීම නුවණකින් දකින්නේ නැත්තම් මම වෙනම ඉන්නවා, වෙනම මේ සිද්ධාන්තයක් තියෙනවා කියන තැනට යන පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ සත්‍යයක් දේශනා කරේ. එතෙන්දී මේ ඇති කල්හි මේ වේ කියන කාරණේ ඊතර වීමත් එක්ක ඉස්මතු කරලා කුළු ගන්නන සිහිපත් කරන කාරණයක්. ඒක අර අපි සිහිපත් කරා මතක ඇති ගිය සතියේ උපමාවකුත් කිව්වා, උදාහරණයකින් අනුගත වීම සිහිපත් කරානේ. අර වීණාවේ කතාව ඔන්න ඒක මතක වෙන අපව සිහිපත් කරන්නම්. අනුගත වෙනවා කියන ඔන පළවෙනි වීණාව තියෙනවා, දෙවෙනි වීණාව මේ කතාව මතක් වෙයි උපමාව. ඔය පළවෙනි වීණ මට ඇත්තට සංගීතය සම්බන්ධ පාරිභාෂික වචන මම ගොඩක් දන්නේ නැහැ. පළවෙනි වීණාවේ තත් සුසර කරලා තියෙන්නේ ඒකේ ෆ්‍රීකවන්සි එකට සංඛ්‍යාතයට සමානව තමයි. දෙවෙනි වීණාවේ ඒ සංඛ්‍යාතේ සමානයි. ඔන්න දැන් දෙකක් වෙනවා. පළවෙනි වීණාව, දෙවෙනි වීණාව. මේ දෙකේම තත් සමානයි. පළවෙනි වීණාව වාදනය කරනවා. තත් පිරිනමදිනවා. ඒකට අනුව අනුනාද වෙනවා දෙවෙනි එක. මොකද සංඛ්‍යාතේ සමාන නිසා. ඔන්න දැන් අපි පළවෙනි හඬ නගන්නේ පළවෙනි වීණාව. අනුනාද වෙන්නේ පළවෙනි වීණාව. අනුනාද වෙන්නේ දෙවෙනි වීණාව. දෙවෙනි වීණාව ගාවට ගිහිල්ලා මං අහනවා, හිතන්න මං එහෙම අහනවා කියලා. මේ සද්දේ කාගේද? දෙවෙනි වීණාව කියනවා මගේ. ඊට පස්සේ ඔයාට ඔයාමද සද්දේ ගත්තේ? නෑනේ. සද්දේ නැගුවේ මම තමයි. හැබැයි ශබ්දේ නැගුවේ මම නෙවෙයි. නාද කළේ මම නෙවෙයි. කවුද? පළවෙනි වීණාව. එතකොට ඒකේ අයිතිත්වය තියෙන්නේ පළවෙනි වීණාවට. අන්න එතකොට එහෙනම් පළවෙනි වීණාවෙන් නාද කරද්දී ඔයාට අනුනාද වෙන්න හේතුව මොකද්ද? අන්න මම මෙහි සුසර කරලා තිබුණා. සුස්සාර කරලා තිබුණා. අරෙහෙන් දෙනකොට මෙහෙන් ගන්න පුළුවන් හැකියාව ලැබිලා තිබුණා. හැබැයි ශබ්දයේ අයිතිත්වය නාද උනේ මම අනුනාද උනේ දෙවෙනි වීණාවෙන් උනාට මොකද්ද නාද උනේ පළවෙනි වීණාව. එහෙනම් මොකද අපේ පැත්තෙන් අර ගැනීමේ හැකියාව හැදිලා තියෙන්නත් ඕන. හැබැයි අර දෙවෙනි වීණාවේ ශබ්දයේ අයිතිත්වය ගැන කතා කරද්දි දෙවෙනි වීණාවට අල්ප මාත්‍රයක් අයිතිත්වයක් නේ. අනුනාද උනේ එයා උනාට නාද වීමේ අයිතිත්වය එන්නේ කොහෙන්ද? පළවෙනි වීණාවට. අන්න එහෙනම් ඒ ගාන්ටම මෙයා අනුගත වෙලා තිබුණා. අපි හිතමු මේ පහන් දෙකක් තියෙනවා කියලා. මොන එක පහනක් දැල්වෙනවා අනිත් පහන දැල්වෙන්නේ නැහැ කියලා කියමු. ඔන්න දැල්වෙන පහන බුදුරජාණන් කල්යාණ මිත්‍රයා කියලා. දෙවෙනි පහන මම කියලා කියමු. හැබැයි ඔන්න දැන් දෙවෙනි පහන දැල්වෙන්න දැන් දෙවෙනි පහන මමනේ. මට තෙල් තියෙන්නත් ඕන, තිරේ තියෙන්නත් ඕන නේ. ඔය ඔක්කොම තියෙන්න ඕන. මේ පැත්තේ සුදුසුකම් ටික තියෙන්න ඕන. මොකද කරන්න ඕන? මම පළවෙනි පහන ගාවට කිට්ටු වෙන්න ඕන. නැත්තම් මම දැල්වෙනවද? මෙහේ තෙල් තිබුණත් තිර තිබුණත් වැඩක් නැහැ නේ. හැබැයි තෙල් නැතුව තිර නැතුව පහන කිට්ටු කරාට තෙලුත් නැහැ තිරුත් නැහැ. මැටි පහන කිට්ටු කරනවා. අනේ දැල්වෙයිද? දැල්වෙන්නේ නැහැ. ඔන්න දැන් මම මොකද කරන්නේ? මගේ සුදුසුකම් ටික මේ පැත්තේ හදා ගන්නවා. මොකද්ද? තෙල් හදා ගන්න ඕන, තිරේ හදා ගන්න ඕන. තෙලුයි තිරේ කිට්ටු කරනවා. කිට්ටු කරාට පස්සේ මොකද වෙන්නේ? තෙල් දැන් පළවෙනි පහනෙන් මේ පැත්තට ආලෝකය දෙනවද? නෑ නෑ. ඔතන මං හිතන්නේ සිද්ධ වෙන අර ජ්වලනාංකයක් තියෙනවනේ නේද? ජ්වලන උෂ්ණත්වය අර මගේ පැත්තේ මේක දැල්වීමේ අර යමයාට එහෙන් පළවෙනි පහනෙන් ආලෝකය උෂ්ණත්වය දෙනවා. හැබැයි ඒකෙන් මෙහාට මාරු වුණා නෙවෙයි. මෙයාට සුදුසුකම් ටික හදලා තියෙදි අරෙන් දැල්වද්දි මෙයාට ඒ දැල්වීමේ හැකියාව හදලා දෙනවා. හැබැයි මොකද්ද වෙන්නේ? තෙලුත් හදාගෙන තිරෙත් හදාගෙන පහන කිට්ටු වෙනවා. කිට්ටු වෙන තෙල් තිර මෙහෙත් තෙල් තිර නැතුව කිට්ටු වුණාට වැඩකුත් නැහැ. හැබැයි තෙල් තිර තියාගෙන නිකන් හිතේට වැඩකුත් නැහැ. එහෙනම් මේ පැත්තෙන් සුදුසුකම් ටිකක් හදාගන්න තියෙනවා අපේ පැත්තෙන්. අර පැත්තෙන් ඒ සුදුසුකම් එක්ක නම්‍යශීලී වෙන්නත් උන අර අනුගත වෙන්නත් උන. එතකොට එහෙන් දෙන දේ ගැනීමේ හැකියාව මේ පැත්තේ තියෙන්න අවශ්‍යයි. අදහස ආවද නැහැ? ඔය දෙක තමයි
කියමු. බොහොම ලස්සනට ඒක විස්තර කරලා දුන්නා. බොහොම පිං මට ඉතාම හොඳට ඒක වැටහුණා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
හොඳයි අම්මා. අන්න ඒක තමයි සුස්සෝසා පරිපුච්ඡා කියලා කිව්වේ. අර සුස්සෝසා කියන්නේ අර අහන දෙයට ඒ අහන දේ සුස්සුසායකයේ අයිතිත්වයේ එහා පහනටයි තියෙන්නේ. එහා වීණාවටයි තියෙන්නේ සුස්සුසායක. මගේ පැත්තේ මුකුත් කවලන්නේ නැහැ. විමසීම මේ පැත්තේ තියෙන්න ඕන. හැබැයි විමසීම වෙන්න ඕන අහන දේට අනුරූපවමයි. අදහස ඇති වුණාද නැත්නම් දැන් අපේ අර ගුරුතුමා මම දැකරේ අර අභික්ඛන්තං වූ ගෞතමෝ අභික්ඛන්තං වූ ගෞතම ආශ්චර්යයි ස්වාමිනි අභූතයි ස්වාමිනි කියලා අර කියන්නේ අර අන්ධකාරේවා තේර චක්කුමන්තෝ රූපානි දක්ඛින්තිති අන්ධකාරේ තේර පජ්ජෝතං ධාරේය කියලා තෙල් පහන කතාවක් පැහැදිලි කරන්නේ ඒ සූත්‍ර දහමක් අහලා අවසානයේදී. ආන්න මේ වගේ තැනකින් තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
එහෙම අපේ ස්වාමීන් වහන්සේ එහෙම නාපි මම හිතන්නේ අදට අවසන් කළොත් හොඳයි කියලා. හිතෙනවා වෙලාව ගත වුණ හින්දා හිතේ අපේ ස්වාමීන් වහන්සේ අනේක වාරයක් පින් මේ අපි හැමෝම රැස් කරගත්තු පින් ඔබ වහන්සේට අනුමෝදන් වෙන්න, නිදුක් නිරෝගී භාවය ලැබෙන්න, තවදුරටත් අපිට මේ ධහම පැහැදිලි කරලා දෙන්න, අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබෙන්න උතුම් ධර්ම අවබෝධයේ පිණිසම හේතු වාසනා වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අපේ මේ හැඩසටහන පටන් ගත්ත මේ සුනන්ද මහත්තයාගේ ආරාධනාවක් පිට ඉතින් එතුටත් මේ බොහෝ දෙනෙකුට දහම අහන්න අවස්ථාව ලබා දීම විශාල පුණ්‍ය කර්මයක් වෙනවා. එතුමට පුණ්‍ය අනුමෝදනා කරන ගම අපි අවසන් කරමු නේද සුනන්ද මහත්තයා. තෙරුවන් සරණයි. අපි සාමින මහත්තයා
තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
තිරුවන් සරණයි හැම දිනාටම.